नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से
उन्हें तो पता करो සියල්ල කර්මය කියලා හදනවා පුදුජන් මහත්තයා කියන්නේ නෑ. පංච විඥානය කියන්නේ විපාකය. එතකොට පෙර කරන ලද කර්ම ඇති විපාක. ඒ පංච විඥානය තුල කර්මද? පංච විඥානය අධිඥානිකව චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන. මේ සිත් පහම විපාකයි කියලා කියන්නේ ලෝභ දේස මොහ කියන කෙලෙසු නැහැ අලෝභ දේස මොහ කියන කුසලු. එතකොට මේව ඔක්කොම මේ උගල කියන අව්‍යාකෘත කියලා. මේ විපාක අව්‍යාකෘත. අව්‍යාකෘත කියන්නේ ව්‍යාකෘත නොකරන ලද්ද නොකියන ලද්ද. කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් නොකියන ලද්ද. ඒක පංච විඥානය කියන්නේ චක්කු විඥාණයට පුළුවන් රූප බලනවා කියන කාරණාව විතරම. කිසි කෙනෙක් මොයි පංච විඥානේ කර්ම කුසල හෝ අකුසල කර්ම රැස් කරගන්නේ නැහැ. මේ පංච විඥාණයෙන් හිතන්ද කියන්ද කරන්න පුළුවන් කමක් නැහැ. පංච විඥාණයෙන් නිදාගන්නේ නැගිටින්නේ නැහැ, ඉරියව් පවත්වන්නේ නැහැ. ඔය කිසිම දෙයක් නැහැ. පංච විඥාණයේ දැකෙන චක්කු විඥාණයෙන් රූපයක් පේනවා කියන කාරණා පේනවා කියන එක විතරයි. ඒ පේන දේ අරඹයා හිතනවා කියන එකත් මනෝවිඤ්ඤාණයෙන් මිසක චක්කු විඤ්ඤාණයට එහෙම බෑ. කන්නාදියක් ඉස්සරහා යම් වස්තුවක් ආවහම ඒක පිළිඹු කරගැනීමේ හැකියාව කන්නාඩියට තියෙනවා මිසක ඊට වඩා යමක් කරන්න දරුවා වගේ. ඇස් ඉදිරිපිට ආපු රූපයක් දැකීමේ හැකියාව තියෙනවා මිසක චක්කු විඤ්ඤාණයට ඊට වඩා කිසිම දෙයක් කරන්න බෑ. කන ඉදිරිපිට ආපු සබ්ජෙක්ට් ඇහින්නේ හැකියාව තියෙනවා සෝත විඥාණයට මිසක ඒක කිසි දෙයක් කරන්න බෑ. නිසා පංච විඥාණය කියලා කියන්නේ නේවාච්‍ය නාපච්චේකාණි ගානයි. ඒ කියන්නේ කෙනෙකුගේ පිරිහීමක් වෙන්නේ නැහැ පංච විඥාණය නිසා, කෙනෙකුගේ වැඩිමමක් වෙන්නේ නැහැ. නමුත් ඇහින් දකින දේ ආරම්භය මනෝමෙන් ඇති කරගන්න රාග දේශ මොහ මත පිරිහීමක් වෙනවා, අලුපද්දේ සමෝ කුසලිය මත වැඩිමමක් වෙනවා. ඇහැ උපකාරයක් අපි හොඳටද නරකටද යන්නේ කියන කාරණාව. ඇහැ කියන එක කියන්නේ චක්කු විඤ්ඤාණය. ඇහැ කියන එක හොඳට දකින්න ඕනේ චක්කු විඤ්ඤාණය තියදිලා තියෙන්නේ. එතකොට මේ ඇහැ උදව් කරගෙන කියන්නේ චක්කු විඤ්ඤාණය උදව් කරගෙන පිරිහෙන කෙනෙක් වෙනවද වැඩිවීමට යන කෙනෙක් වෙනවද කියන එක තමන්ට තීරණය කරන්න පුළුවන් මට්ටමක තියෙනවා. තේනවා කියන සිද්ධිය කුසල් වුණොත් ලෝකෙට අකුසල් කරගන්නද? තේනවා කියන සිද්ධිය අකුසල් වුණොත් ලෝකෙට කුසල් කරන්න. ඒ නිසා තේනවා කියන ධර්මතාවයේ කුසලක්ෂල නොවන නිසා කැමති කෙනෙකුට තේනවා දේ අරබ කුසල හෝ අකුසල ඇති කරගන්න පුළුවන්. ඒ කුසල ස්කන්ධ පහම තියෙනවා. එතෙන්දී ඒ සංඥාව නම් කරන්නේ චක්කු විඤ්ඤාණ ධාතුවටයි කියන රූප සංඥා. එහෙම වුණේ නැහැ. මම එතෙන්දී පොඩි ධර්ම කරුණක් ගැන මතක් කරන්න. අපි මේ හැම කරුණක්ම කතා කරන්නේ එක තැනකට අපු වෙන්න. එතකොට හැබැයි මෙතන බොහොම ගැඹුරු තැන අර්ථය ටික තේරුම් කරගන්න බලන්න. පිටින් ගත්තාම ලෝකයේ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රෝහිතස්ස කියන දෙවියට ඉමස්මින් ව්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤම්ම සම්මනකේ ලෝකංච පඤ්ඤාපේම ලෝක සමුදයංච පඤ්ඤාපේම ලෝක නිරෝධංච පඤ්ඤාපේම ලෝක නිරෝධංච පඤ්ඤාපේම. මේ සංඥා සහිත මනස සහිත බඹයක් පමණ ශරීරය තුලම මම ලෝකයේද බලමින් ලෝක ඇතිවෙනද බලමින් නැතිවෙනද බලමින් නැති කරන මාර්ගයක පනවමි. ඔන්න ඔය දෙනට දැක්කොත් ඔය දෙනට ආවොත් තමයි සසර ගමන නතර වෙන්නේ. ඒ කියන්නේ තමන් තුලම මුළු ලෝකෙම දකින්න පුළුවන් මට්ටමක් එන්නෝ. ඒ කියන්නේ දැන් අද අපිට මුළු ලෝකෙම හම්බ වෙන තමන්ගෙන් ਬਾහිර. හොඳට බලන්න අපිට මේ ජීවල් දුරෝල් යාන වාහන ඉදකඩම් කියලා ਬਾහිරෙන් අපිට ලෝකයක් හම්බ වෙනවා. ඒ හම්බ වෙන නිසායි අපිට ප්‍රතිපක්ෂෝ යමක් හම්බ වෙන නිසායි ඒකට කැමති හෝ අකමැති වෙන්න පුළුවන්. අපි මේ අපේම චරිතය කියලා හම්බුනොත් අපි අපිටම එක්ක තරහ ගන්නවා අපි අපි එක්කම යාළු වෙනවා කියලා එකක් නැන්නේ නේද? එතකොට ත්‍රිසංගත සතෙක් වුණත් චඩපතට හරි වතුරට හරි ගැටෙන ඡායාවට ගුරන්නේ හෝ එකට කැමති වෙන්නේ බාහිරින් කෙනෙක් දකින්නේ. එයා යම් වෙලාවක දැක්කොත් මේ මගේම ඡායාවයි කියලා. දැන් අපි අපේම ඡායාව කියලා දැක්කම හින්දා අපි ඒකට කැමති වෙනව හෝ අකමැති වෙනව කියලා සිද්ධියක් නෑ. නේද? අපිට මේ ලෝකයේ කියනක බාහිරින් හම්බ වෙන තාක් ඇලින් ගැටින් දෙක නතර කරනවා කර්ම සකස් නොකර ඉන්නවා කියන ධර්මතාවයක් කියදෙන්නේ. අපිට ලෝකයේ කියන එක තමන් තුළ හටගන්න දෙයක් කියලා දැකපු දවසටයි බාහිර කියන දේ නැති. තාපතෙන් ගත්තු සංසාරයේ නැත්නම් මේ චක්‍රයේ කියන එක දකින්න මේ අර්ථයෙන් දැන් අපි කියන්නේ ඔබතුමෝල දැන් මෙතෙන්ට ආවම ඔබතුමෝල හිතාගන්නවා කොළඹ දැන් කොහොමද මෙන්න මේ වගේ ගියක් තිබුණා කියලා. දැන් මේ ඉන්නේ ඒ තිබුණු ගෙදෙට ආවා කියන අදහසින් මේ වර්තමානයේ අතීත සංඥාවේ යට වෙලා තියෙනවා. මේ වර්තමානයේ පිරිසුදු නැහැ. තිබුණු ගෙදරයි මේ ඉන්නේ කියලා දැන්. උගල ආවා ආපහු යන්නේ අපි දැක්කපු අහවල් ගෙදර මේ කෝහුවල ග්‍රීන් පද්මාවත කියලා තියෙන අහවල් තැන තියෙනවා කියන තැනක. එතකොට අපිට හැම වෙලාවෙම ඇහින් බලනකොට තියෙන දේකුයි හම්බ වෙන්නේ ආපහු හකට යන්නේ හම්බ වෙච්ච දේ තියලා. ඒ කියන්නේ ආපහු අවස්ථාවක් යෙදෙනකොට ඒක හොයාගෙන යනවා. ආධ්‍යාත්මිකින් සිහිකලා බාහිරයට යනවා. බාහිරේ නිසා ආපහු ආධ්‍යාත්මිකට යනවා තියෙනවා ඉන්නවා කියලා. ආයි තියෙන දේ සිහි කරනවා. අද අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඕක. දැන් අද මෙතන හිටියට දැන් අපේ ගෙදර තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ. ඒ තියෙන හින්දා යන්නේ. නේද? එතකොට ආපහු කොහාට හරි එන්නේ ගේ තියෙනවා කියලා. ආපහු තියෙන හින්දා ඔය මේ විදිහට මේ චක්‍රය පැවතුනොත් මරණාසන්න මොහොතේදී අද දැන් මේ ඉවර වෙනකොටම තියෙනවා කියලා සීදෙනකොටම ගෙදරට යනවා වගේ. දැන් අවශ්‍යතාවය අනුවයි තේරෙන්නේ භවය. එතන දැන් ගොඩාක් දේවල් ලෝකන්න තියෙනවා ගෙදර තියෙනවා පොහුවල තියෙනවා කොළඹ තියෙනවා නමුත් දැන් ඕනේ යන්න තියෙන අවශ්‍යතාවය ගෙදර කියන එකනේ ඒකටයි යන්නේ දැන් උතන යනකොටම ඕනුණු කොළඹ කියලා යන්න ඒ අවශ්‍යතාවය එතෙන්ටයි යන්නේ ඒ වගේ මරණාසන්න මොහොතේදී ඔය වගේ තියෙනකොට එතන දැනෙන අවශ්‍යතාවයේ හැටියට එතෙන්ට යන්නේ මේ අද යමක් දැකලා දැකපු දේ තියෙනවා කියලා අපි හිතියොත් වෙන අවාසිය තමයි ඒක හොයාගෙන ආපහු යනවා. ඒ යෑම මේ යෑමේ තියෙන දෝෂේ තමයි ඔය විදිහේ තමයි මරණාසන්න මොහොතේදී ජීවත් වෙන්නකොට මේ චරිතයේ තියෙනවා නම් දකින්ද මේ විදිහට හොයාගන්න විදිහට මරණාසන්න මොහොතේදී අපි හොයාගෙන යනවා. දැන් ගෙදර යන්න මෙතෙන් නැගිටලා යන්නේ යම් තේද මේ ටික අතහැරෙනකොටම ඒ නිමිත්තට මේ විදිහට හිත යොමු වෙනකොට එතන දැකපන්නේ. මෙතෙන්දී කරන්න අපිට එක දෙයක් තියෙනවා. ඒ කියන්නේ පුරාණ කර්මයෙන් හටගත්ත විපාකයට දැන් අපිට බාහිර තියෙන දේවල් පේනවා. දැන් හෙලිපෙලි කරගන්න ඕනේ නුවණ යොදා ගන්න ඕනේ අපි මේ තියෙන දේ අපිට පෙවුනට මෙහෙම පෙවුනට තියෙන දේ ආපහු තියනවා කියලා මෙහාට යන්න බැරි වෙනවා. ආයතන ටික පවතින තාක්ම බාහිරය නිසා මෙහාට එන්න පුළුවන් ආපහු එහාට යන්න බැරි වෙනවා. ඒ කියන්නේ තියනවා කියන එක නැති වෙනවා. දැන් ඔබට අර මොකක්ද නිවිතත් එක්කම නිරුද්ධ වෙන අර අපි මෙහෙම කියමු උපමාවක් එක මම කියන්නේ අර වතුර නිරුද්ධ වෙන තැනට ඉස්සරහට ගියොත් අපිට එහෙ නිසා මෙහෙට පේනවා නමුත් දැකපු එක හොයාගෙන මෙහෙට යන්න බෑ අපිට. මොකද නුවණ තියෙනවා, මෙතන තියෙන්නේ මිරිඟුව. එතකොට ඒ සිද්ධිය දිහා බලන සියතරයක් හරි බැලුවොත් මිරිඟුව නිසා ජලය වගේ අපිට පේනවා. එහෙනම් මෙහාට එනවා. මිරිඟුව තියෙන තැනක ජලය තියෙනවා වගේ පෙනේ. දහස් වාරයක් බැලුවොත් පෙනේ. එහෙනම් මෙහාට එනවා. නමුත් තෙවුණු දේ තියෙනවා කියලා සිහි කළ යන්න පුළුවන් ආ මෙහාට. ඒ කියන්නේ බලන්න කියලා ගියාම එහෙ තියෙන මිරිඟුව නිසා පේනවා මිසක මේ පේන එක තියෙනවා නෙමෙයි. කියන තැන තියෙනවනේ. තේරෙනද කියන්නේ? ඔන්න හොඳට බලන්න. බලන වෙලාවේ තියෙනවා මිරිඟුව නිසා ජලය වගේ පේන්නේ කියලා. බැලුවෙන් පස්සේ දැන් පේන එක නෑ එතන කියන එක එළඹ සිටිනවා. ආපහු බලන්න ඕන නම් ගිහැකි. එයා දන්නවා බලන්න කියලා කිව්වොත් මෙහෙම තියෙන වතුර වලක් හම්බ වෙන්නේ නෑ. ඒ මිරිඟුව නිසා හැදිලා පෙන. එතකොට හැබැයි පෙනෙන එක හැම වෙලාවෙම අනිත්‍ය දෙයක්. ඒ කියන්නේ එදෙන ඇසිදිරිට ආපු නිසාම පේනවා. අහකට යනකොටම නැති වෙනවා. පෙනෙන වෙලාවෙදිත් බාහිර තියෙනව නෙමෙයි කියන නුවණ තියෙනවා. එතකොට තමන් තුලම ඒ පෙනෙන අරමුණ තමන් තුල දකින හින්දා බාහිර තියෙනවා කියන එකෙන් මිදිලා ඉන්න හින්දා අපිට හැම වෙලාවෙම කාරණාවක් ලැබිලා තියෙනවා. බාහිර ධාතුව උදව් කරගෙන පෙනෙන සිද්ධිය අපිට ලැබෙනවා. නමුත් පෙනෙන සිද්ධිය බාහිරින් හොයාගෙන යන්න බැරි බව වෙලා තියෙනවා. දැන් වෙනදට උනේ පෙනෙනකොට පෙනෙන එක මෙහෙ තියෙනවා කියලා ආය යන්න පුළුවන් කමනේ. නමුත් නුවණට වෙන්න ඕනේ අපිට බාහිරය නිසා මෙහෙට පෙනෙනවා, පෙනෙන දේ යන්න බැරි. ඔය මිරිඟුව දිහා බලනකොට වතුර වගේ පේනවා කියන අරමුණේදී හැසිරෙන විදිහට නෝන එළඹ සිටිතු විදිහට මේ හැම වස්තුවක් දිහාම මේ මනස එළඹ සිටියෝ. එළඹ සිටියෝ ඕගොල්ලෝ තියෙන ලෝකකින් කටයුතු කරන්න අවස්ථාවට ලෝකය කියලා යමක් පනවන සිද්ධිය මනස තුල එකදලා නිරුද්ධ වෙන දර්ශනයක් දැකේ මේ ශුන්‍යතාවයක් එළඹ සිටිනවා. දැන් ඔතන හේතුඵල ධර්ම නැත්නම් මිරිඟුව තියෙන තැනක ජලය වගේ පේනවා කියන මේ නෝන නැති තිරිසංගත සතා බලන්ද අද අපිට වෙලා තියෙන එක එයාට ඒ අරුමනේ වෙන්නේ නැද්ද කියලා. එයා බලන්නේ මිරිඟුව තියෙනකොට එයාට උනේ ඔය අපිට වෙච්ච ටිකම. නමුත් එයා මේ නෝන නැති වුණාම එයා දකින්නේ පේන දේ බාහිර තියෙනවා කියලා. ඔන්න බලන වෙලාවෙත් ඒක බාහිරේ තබාගෙන අනුභව කරන්නේ තේන දේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ. එතකොට ආපහු යන්නේ යනකොට බලන වෙලාවේදී තියෙන දෙයක් බැලුවොත් ආපහු යනකොට බලපු දේ තියෙනවා කියන එක අමුතුවෙන් ගන්න ඕනේ නැහැ. එළඹ සිටිනවා. ඊට පස්සේ යමක් තිබුණොත් තියෙන එක ආපහු බලන්න පුළුවන් කියන එක එළඹ සිටිනවා ඉබේම. ආපහු ඒකට වෙහෙසෙන්න ඕනේ නැහැ. වර්තමානයේක නුවණ නොයදුනොත් මේ තේන දේ තියෙන දේ පේන්නේ කියන තැනක යෙදුනොත් පැත්තකට ගියහම දැකපු දේ තියෙනවා කියන එකත් දැකපු දේ තියෙනවා කියුත් ඒක බලන්න පුළුවන් කියන එක තියෙනවා. ඒතකොට තිරසංගත සතාට ඔන්න ඈත තියෙන වතුර වලක් පේනවා. පැත්තකට ගියහම Taman දකින දැකපු වතුර තියෙනවා. ආපහු තියෙන එක බලන්න පුළුවන් කියලා තුන් කාලෙන්ම නිත්‍ය බවක් එක්ක ලෝකේ බාහිරෙන් හම්බ වෙනවා. නිත්‍ය සංඥාව හැම වෙලාවෙම හම්බ වෙන්නේ අපිට බාහිර ලෝකෙන් කියලා දකින්න. බාහිර ලෝකයේ හම්බ වෙන හැම තැනකම නිත්‍යයි කියලා දකින්න. බාහිරෙන් ලෝකයේ හමු වෙලා අනිත්‍යයක් දකින්න බෑ. අනිත්‍යයක් කියන එක සත්‍යයනා කියන්නේ. නමුත් කවදාවත් බාහිර ලෝකයක් හම්බ වෙලා අනිත්‍ය දකින්නවා කියන සිද්ධියක් නෑ. බාහිර ලෝකයේ හම්බ වෙන්නේම නිත්‍ය සංඥාව මත. එතකොට අපිට ඕන ඇති බව තුල නැති බවක් මෙනෙහි කරන්න පුළුවන්. නමුත් ජීවිතයේදී තියෙන ඇති බව. දකින්න පෙරත් මේ වගේ දෙයක් තියෙනවා. දැන් දකින්නලා වෙයි තියෙන දැක්කට පස්සේ තියෙනවා කියලා ඇති බව තුල ඉඳගෙන අනේ ඉතින් මේ ජීවුත් කැඩලා බිඳලා යයිනේ කියලා ඕන හිතන්න පුළුවන්. හිතුවට ජීවිතයේ කෙලෙස් ඉදිරියට තියෙන්නේ ඇති බවක්. ඒක වළක්වන්න බැහැ. නමුත් අර තිරසංගත සතා ඒ වතුර වලක් ඇති බවක ජීවිතයේ පවතින ඕනනම් එයාට හැකියාව ඕනනම් තියනවනම් පුළුවන් මේ වතුරත් අනිත්‍යයිනේ කියලා හිතන්න. හිතුවට දකින්න වෙලාවෙදිත් තියන, දැක්කෙන් පස්සෙත් තියන, ඇවිල්ලා දකින්න පුළුවන් කියන තැනක නිත්‍ය සංඥාව යෙදිලා. නිත්‍යයි කියලා කියන්නේ නිට්ටයයි කියනකොට මෙහෙම දකින්න. මරණයෙන් පස්සේ නම් අනිත්‍ය වෙනවා කියන එක කවුරුත් නැරෙනකන් හරි පාවිච්චි පරිහරණය කරන්න පුළුවන් කියන මට්ටම ඇති නිට්ටය සංඥා. දැන් අද අපේ ජීවිතයේ ඉදිරියට මේ මට්ටමෙන් දන්න ඔක්කොම මරණයෙන් පස්සේ අතහැරෙන. නමුත් නැරෙන අපි ඉන්නකම මේක පරිහරණය කරන්න පුළුවන් කියන තැනේ තියෙනවනේ. ඒ හිමුව දැරිය උනොත්. දෙම තමයි දකින්ද බාහිරින් ලෝකයේ හමු වෙලා අනිත්‍ය දකිනවා කියලා සිද්ධියක් මේ ශාස්ත්‍රයේ නෑ. නිත්‍ය සංඥාවක් මතමයි බාහිරින් ලෝකේ හම්බවෙන්නේ. යම් වෙලාවක අනිත්‍ය සංඥාව ඕගොල්ලෝ අනිත්‍ය දැක්කොත් දකිනවා වුණොත් ලෝකයේ කියන එක Taman තුලින් දකින්න වෙනවා බාහිරින් අතර. එතකොට මෙතනදී කොපුලෝ අපි එතන මෙහෙම බලමු. මනසින්ම විතරක් ඉන්නේ දැන් අපි සංඥාවක් ගත්තාම අපි මෙතනදී නුවණ අරගෙන යන්න ඕනේ ඒ ප්‍රත්‍යෙ උපදින සංඥා. සංඥා විතරක් නෙවෙයි දැන් මේ ස්කන්ධ ටිකම මෙතන තියෙන එකට. දැන් තාම අවශ්‍ය කාරණාව උතුමම ආවේ නැහැ. ඒ කියන්නේ මට ඕනුනේ මෙන්න මේ කාරණාවයි ජීවිතේ යෙදিলা තියෙන අපිට ඕනේ මේ ටිකයි කියන එක කියන්නේ. ඒ කියන්නේ අද අපි හැම කෙනාටම මේ කෙලෙස් වශයෙන් හැසිරෙන්න පුළුවන් වෙලා තියෙන කෙලෙස් යෙදෙන්නේ මේ ජරා මරණ දුකano යන්නේ කියලා තියෙන්නේ මේ නිත්‍ය බවට. නිත්‍යයි සැපයි ආත්මයි කියන ධර්මතාවය තමයි කෙලෙස් කියලා කියන්නේ. එතකොට ඒ ටික අපිට හම්බ වෙන්නේ හැම වෙලාවෙම බාහිර. අපිට යම් කිසි වෙලාවකදී Taman තුලින් ලෝකේ දකින්න පුළුවන් වුණොත් ලෝකයේ කියලා පෙන්වන සිද්ධිය තමන් තුළ සිද්ධියක් හැටියට දකින්න පුළුවන් වුණොත් අපිට ඉදීමයි අනිත්‍ය සංඥාව විලම්භ සිටිනවා. අනිත්‍ය සංඥාව විලම්භ සිටිනවා අනිත්‍ය දකිනවා. එදාට මේ කෙලෙස් ඇති වෙන ඇලින් ගැටින් දෙක නැති වෙනවා. එතකොට අනිත්‍යයි කියන එක දකින්න ඕනේ යම් වස්තු තුවක් අපිට යමක් ඇහෙන් දකින්නකොට දකින්න පෙර තිබුණා නෙමෙයි දැක්කයන් පස්සේ තියෙනවා නෙමෙයි දකින්න වෙලාවේදී තමන් පිළිබඳව තමන්ගේ චරිතයයි මේ පේන්නේ කියන තරකින් හඳුනගන්න. එතකොට ඔන්න ඔය ටික හිලි පිහිලි කරලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ උපෝම මහන්සියල කියන්නේ. මොකද මේ නිත්‍ය සංඥාවක් හරවන නිත්‍ය සංඥාව කියනකොට බලන්න පෙර තිබුණා බලන වෙලාවෙත් තියෙනවා බැලුවට පස්සේ තියෙනවා කියන දැන තුන් කාලෙන්න ඇති බවට හම් වෙන එකයි නිත්‍ය සංඥාව කියන්නේ. එතකොට ඒ මට්ටමක ඉඳගෙන මොන මානසිකාරයක් කෙරුවොත් ඕන පුණ්‍යාභි සංඛාරයක් සිද්ධ වෙයි. එනම් ක්ෂේත්‍ර යනිත්‍ය සංඥාවට. නමුත් මේ ජරා මරණ දුක නැති කරනවා මරණාසන්න මොහොතේ ප්‍රතිසන්දි වශයෙන් යන්න තියෙන නිමිති නැති කරලා අනිමිත්ත බව උපදවාගෙන ඉන්නවා කියන එකක් වෙන්නේ. අනිමිත්තයි කියන්නේ නිමිති හිතින්ද බෑ. දැක්කහම දැකපු දේ අතන තියෙනවා කියලා නිමිත්ත හිතින්ද බැරි වෙනවා. නිමිති හිතින තාක් නිමිති කියන්නේ දැන් අපිට මේ දැකපු ගේ අහවල් තැනක මේ දැකපු ගේ තියෙනවා කියලා ඕගලන්ට පැත්තකට කියලා හිතන්න පුළුවන්. දැන් අපේ ගේ තියෙනවා කියලා ඕගලන්ට හිතන්න පුළුවන් ඔය මනසේ නිමිත්තක් වගේ. එතකොට නිමිති අතීතාත්ම ඕගලන්ට ගතිය නතර වෙන්නේ ප්‍රතිසන්දිය නතර වෙන්නේ. එතකොට කර්මය කර්ම නිමිත්ත වෙනවා ඕක යන්න ඕනේ පැත්ත බලාගෙන ගතිය ගති නිමිත්ත වෙනවා. එතකොට ඒ නිමිත්ත කියන එක සංඛාරයක්. එතකොට අපි ජීවත් වෙද්දිම අනිමිත්ත බව උපදවාගෙන ඉන්න පුළුවන්. ඒකයි අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියලා කියන්නේ නිමිති නැති බවෙන් ශුන්්‍යයි. නිමිති නැති බවෙන් අපනිහිතයි. අපනිත කියන්නේ ප්‍රනිදින ප්‍රාර්ථනාවයි. ඕගලන්ට නිමිති තිබුණොත් තමයි ප්‍රාර්ථනා තියෙන්නේ. මේ ගෙදරට මට යන්න ලැබේවා. මම මේ ගෙදරට යන්නේ නැහැ. නැත්තම් මේ ගෙදර මට මෙහෙම වේවා කියන තැනකින් ඕගලන්ට ප්‍රාර්ථනාවක් ආවන වෙන්නේ නිමිත. ඔය හැම ඕනම මේ දරුවන්ට මම මෙහෙම කරන්න ඕනේ මේ විදිහට වෙන්න ඕනේ ඔය ඔක්කොම ප්‍රණිදි ප්‍රාර්ථනා බලාපොරොත්තු. බලාපොරොත්තු කියන ඔක්කොම ප්‍රාර්ථනා. අප්‍රණිදි කියලා කියේ ප්‍රාර්ථනා නැහැ. අප්පනිහිත කියලා කිව්වේ පාවතිනන්නේ නිවනට නම් තුනක් තියෙනවා අනිමිත්ත ශුන්‍යත අප්පනිහිත. අප්පනිහිත කියන්නේ ප්‍රාර්ථනාවක්. ප්‍රාර්ථනා කරන නිමිති නැත්තම් මොනවටද තියෙන ප්‍රාර්ථනා? එතකොට නිමිති නැහැ කියලා කිව්වා. ඒ කියන්නේ අනිමිත්තයි කිව්වත් ශුන්‍යතයි කිව්වත් අප්පනිහිතයි කිව්වත් දෙකම එකම. එක මේ ධර්මතා තුනම නම් තුන වෙනස් අර්ථ එකයි. එකතැන. නිමිති නැති බවින්ම ශුන්‍යයි. නිමිති නැති බවින්ම ප්‍රණිදීන ප්‍රාර්ථනා නැති වෙනවා. නිමිති නැති බවම අනිමිත්තයි. ඔයගලන්ට දැකපු දේ දැකපු වතුරවල කියලා නිමිත්තක් නොතිබුණොත් වතුරවල බලන් යන්න ඕනේ කියලා හෝ මම කවදාවත් මාව නොවේවා කියලා හෝ ඒ වතුරවලේ මෙහෙම මෙහෙම කරන්න ඕනේ කියලා හෝ ප්‍රාර්ථනාවක් හම්බ වෙන්නේ නැහැ ඔයගලන්ට. එතකොට වතුරවල කියන කාරණාවෙන් ශුන්‍යයි තමන්ගේ මනස. එතකොට ওই වතුරවල දැකපු එක දැකීමෙන් පස්සේ ඉවරයි කිව්වොත් ඔයාලට කියන්න පුළුවන් දැන් වතුරවලේ ඒ ගැන අනිමිත්ත භාවයෙන් ඉන්නවා. ප්‍රාර්ථනා නැති කෙනෙක් ඉන්නවා. ඒ පිළිබඳ අසුන්‍යතාවයකින් ඉන්නවා. මේ ශුන්‍යතාවයකින් ඉන්නවා කියලා දකින්න පුළුවන්. ඒකෝනේ විතර වචන ටිකක් කතා කරන්න පුළුවන් නේ. එතකොට තේරෙනවද කියන්නේ? ඒ වගේ මේ මුළු ලෝකයේම අදහම් වෙන නිමිති නැති වෙලා අනිමිත්ත බව එළඹ සිටින මනසක් ඇති කරගත්තොත් ඕක දිගන සෝපදීසස නිබ්බාන. ස්කන්ධ ඉතිරිය සහිතවම නිදිලා. ඔන්න ඔතෙන්ටයි අපිට එන්න ඕනේ දැන්. රාතන්වහන්සේ කියලා කියන්නේ ඒකයි. රකින්න දරුවෝ නැහැ, ගෙවල් දරුවෝ යනවා නේද කළා මිල මුදල් රත්තරන් නැහැ කියලා කියන්නේ. එහෙම දෙවල නැහැ. එතකොට දැන් මේ ටික දකින්ද අපිට තේරුම් කරගන්න ඕනේ සිද්ධියක්. මේ ශුන්‍යතාවයේ එළඹ සිටින්න නම් ලෝකයේ බම්බියක් වගේ ශරීරය තුල ඉපදෙන සිද්ධියක් හැටියට මේ දර්ශනය අපි දකින්න ඕනේ. මොකද ලෝකය කියනකොට ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය පොට්ටබ්බ මනස ධර්මාරමණය මේ ටික ලෝක. ඔය ටික ඔක්කොම දකින්න ඕනේ බම්බියක් වගේ ශරීරය. ඒකට අපි මෙහෙම පොඩි උපමාවක් කියන්න. තාම මාත්‍රික දෙකක් සම්බන්ධයි. නමුත් මුලින් මේ කාරණාව ටිකක් බලන්න. දැන් දොරවල් හයක් තියෙන ගයක් තියෙන. කියන්නේ මේ ගේ මැද්දේ ඉස්සරහ පුෂේ කියන වැඩක් කරලා ගේ මැද්දේ. දැන් මේ ගේ ඇතුලේ ඉන්න කෙනාමයි Tamanට ඕන විදිහට ගේ හදාගත්තේ. දැන් මේ ගේ ඇතුලේ ඉන්න කෙනාමයි මේකට මේක තියෙන කප්පම ගාලා මේ විදිහට මේ ගේ හදාගන්නේ. මොකද Tamanට ඕන විදිහටයි බාහිර තියෙන දේෙන් ආරක්ෂා වෙන්න Tamanට ඕන මට්ටමට බාහිර දේ ගන්න ඕන විදිහට මේව හදාගන්නේ. Tamanට එපාය අයින් කරවන්න ඕනේ අය ගන්න තමයි Tamanට ඕන මට්ටමටයි දොරටු හදාගන්නේ gedara kena. නේ ඕනනම් මේක ලී වලින් දානවද ප්ලාස්ටික් වලින් දානවද වීදු වලින් දානවද කියන කාරණාව තීරණය කරන gedara kena. අය පාර යන අය එහෙම නෙමෙයි. නේ Tamanට ඕනේ විදිහට හදාගත්ත දොරවල් හයක් තියෙනවා. ඒ දොරවල් හය කෙනාම මේ ඇතුළේ ඉන්න කෙනාට ඕනේ විදිහට හදාගන්න. ඒක හොඳට තේරු කරගන්න. කෙනෙක් ඉන්නවා. මෙයා හදාගෙන තියෙනවා වීදුරු දොරවල් දාපු ගයක්. වටපිටාව බලන්න කරන්න පුළුවන් එතකොට. එතකොට හදාගෙන ගියේ මැද්දට ගලා ඉඳ වැඩ කරන පොතක් වත්. කියන්නක. දැන් මෙයා හදාගත්ත ගේ වීදුරුත් පාට 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 වීදුරු. ඉස්සරහා එකට නිල් පාට, ඊගාවට රතු පාට, පාට පාට වීදුරු දාලා දොරවල් හයක් හයට වීදුරු දාලා ගේ හදාගෙන දැන් ඇතුළට බොහොම අලංකාර නිවසක් හදාගෙන ඉන්නවා. දැන් අර නිල් පාට වීදුරුවක් දාපු ඒ දොර ගහවට බාහිරින් අමුත්‍යෙක් ඉනවා කෙනෙක්. දැන් මෙයා කොතනද ඉන්නේ මේ ගෙදර අයිතිකාරයා? ගේ ඇතු ගේ මැද සාලේ තමයි. ඒ කියන්නේ මේ දොරවල් ඕනෙකින්ම ආව කවුරු හරි පේනවා කියලා එක තැනක ඉඳගෙන බලා ගන්න පුළුවන් තැනක ඉඳගෙන තමයි මෙයා මේ වැඩ කරන්නේ පොතක් කියලා. දැන් පොත කියෝ කියෝ ඉන්නකොට දැන් දොරවල් වලට මෙයා මනස යොමු කළා තියෙන්නේ. ඒව මොකුත් දන්නේ නැහැ. දැන් නැඹුරු වෙලා තියෙන්නේ මොකද පොතට. දැන් මේව ගැන Taman දොරවල් කල්ලාතුව හදාගත්ත හදාගෙන කියලා දැන් ඒව ගැන දැනුමක් නැහැ. ඉන්නකොට පොත කියෝ කියෝ ওই දොරටුවක් සහාර කෙනෙක් එනවා. ආවහම මෙයා පොත කියෝ කියෝ ඉන්නකොට කවුද ආව වගේ කියලා තේරෙනවා. දැන් ඔගොල්ලෝ වැඩ කර කර හිටියත් කවුරු හරි ආවොත් කවුද ආවද කියලා තේරෙන්නේ නැද්ද? තේරෙනකොට මොකද කරන්නේ? පොත කියන එක නතර කරනවා. නතර කළා හැරිලා බලන අතරට උදේ. එතකොටම ඔන්න Tamanට ගෑස් දෙක Taman ගිමුන අතරට. එතකොට දරුවට දෙප්ටින් ඉන්න කෙනා පේනවනේ. ඒ උපමාවෙන් කිව්වා වගේ මේ දොරවල් හයක් තියෙන ගෘහය වගේ තමයි මේ ශරීරය. ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන මේ දොරටු හය. එතකොට මේ ගෘහයේ අයිතිකාරය තමයි මේ විඥානය ප්‍රතිසන්දි වශයෙන් ආපු සිත. දැන් මෙයා ඉන්නේ ගෘහයේ මැද්දේ වගේ මේ වස්තු රූපය අසුරු කරගෙනයි පවතින මේ භවංග මට්ටමේ සිත. ඒකට කියනවා භවංග සිත කියලා. මෙයා තමයි මේ දොරටු ටික හදන්නේ. මේ බව ප්‍රතිසන්දි වශයෙන් මේ විඥානයේ මෞකසට දැසගත්තට පස්සේ විඥානයේ දැසගත්තට පස්සේ රූපකය සවිඥානික වෙනවා. ඒ කියන්නේ රූපේ නාම රූප දෙක හැදුණා. නාම රූප පත්‍ය සලආයතන. ඒ ප්‍රතිසන්දි මට්ටමේ විඥානයේ මේ කය ඇසුරු කරගෙන ඉන්නකොට කන බොන ආහාර ලැබෙන්නේ මේ ආයතන ටික හැදුණා. හැබැයි මේ හිතේ ඌරුව තිබුණු ගතියක් තියෙනවා මේ කය හදන්න ඕනේ මෙහෙමයි කියලා. මේ හිතේ මට්ටමට කෙනා කෙනාගේ මට්ටමටයි මේ ප්‍රසාද ටික හැදෙන්නේ. මේ හිතේ තියෙන චෛතසිකවල ගතියටයි ප්‍රසාද ටික හැදෙන්නේ. ඒක මේ ගේ ඇතුළේ ඉන්න කෙනාට ඕන විදිහටයි මේ ගේවල් හදාගන්නේ. තව කෙනෙකුට ඕන විදිහට එහෙම නෙමෙයි. මෙතනින් රූප බලන් ඕනේ තණ්හාව නිසා නම් මං ආවේ මගේ මම මොකද කරන්නේ මම මේ ආයතන හදාගන්නේ මේ විදිහට. එතකොට ඒකෙත් මේ මට්ටමේ රූප කියලා තියෙනවා. සත්ත්ව කියලා තියෙනවා. එතකොට දැන් දොරවල් 6ක් දාලා වීදුරු සහිත දොරවල් ගොහයක් හදාගෙන ඒක මැද්දට වෙලා ඉන්න ජීදරක අයිතිකාරයෙක් වගේ මේ විඥානේ රැකෙන විඥානේ කියනකොට භවංග සිත. භවංග සිත කියලා කියන්නේ උප්පත්ති භවයේ අංගයක් වෙච්ච පැවැත්මක් වෙච්ච සිත. උප්පත්ති භවය කියලා කියන්නේ මේ ඇහ කන දිව නාසය ශරීරය කියන ටික පවත්වන්න ආපු හිත. ජීවිතේන්ද්‍රයේ මේ හිතෙන් කරන ප්‍රධාන කෘත්‍යය තමයි මේ ආයතන ටික ජීවත් කරන්න තියෙන හිත. වෙන කිසිම අරමුණක් නැතත් මේ හිත මෙතන පවතින තාක් මේ ජීවිතය පවතින. දැන් මේ හිත භවංග මට්ටමේ පවතිනකොට ප්‍රසාද ටික හදලා භවංග මට්ටමේ පවතින හිත පවතිද්දී මේ ద్వාර දැන් ඇහැතන දිවනාසේ මුකුත්ව දන්නේ. උපමාවක් කළොත් හරියට නිර්වින්දන එන්නට දුන්නු කෙනෙක් හැටියට දකින්න. එයාගේ ශරීරයේ කැලි කැලි කපුවත් එයා දන්නවද? නමුත් නැරිලා තියෙන. ඒ හිතට කියනවා ඒ භවංග සිතට ద్వාර විමුක්තයි. දොරටුවලි මිජ්ජ සිතක්. ওই දොරටු හයෙන් එකකටවත් ඇයිති නෑ මේ දැන් මේ ඉන්නේ මෙයා ඉන්න කෙනා දොරටු 6 හදාගෙන දොරටු 6 අසුරු කරන්නේ නැතුව ඉන්නේ. එහෙනම් මේ භවංග මට්ටමේ සිටත කියනවා මේ තමයි නගරෙන් මේ ගෘහයේ අයිතිකාරය. ප්‍රතිසන්දි වශයෙන් අපි ආපු තැන අපේ සැබෑ තත්ත්වය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රබස්සර නිදම් බික්කවේ චිත්තං කියලා කිව්වෙ මෙතෙන්. එතකොට මම මේ කතා කරන ටික හොඳට අහගෙන ඉන්නේ. ඔක කියද්දි ඇතුළෙන් වෙන මොකුත් හිතන්නේ නැතුව මම මේ බොහොම වටිනා තැනක් කියන්න දෙන්නේ. මේ ඔක්කොම ටික ඔය සිහිය ගැන කතා කළා නම් සංඥා සංඛාර විඥාණයෙන් ඉන්න ස්කන්ධ කතා කරන මේ ඔක්කොම අන්තිමට එකම සිද්ධියක් තේරුම් කරගන්න අපි කතා කරලා තියෙනවා. එතකොට දැන් මෙන්න මේ කාරණාව මේ මොහොතේදී හොඳට හිත තබන්න. එතකොට මේ gedara aitikarya වගේ තමයි භවංග මට්ටම ඉන්නේ. එයා පොතක් බලමින් ඉන්නවා වගේ භවංග කෘත්‍ය කරන්නේ. ඒ කියන්නේ නොයෙක් අරමුණු සිහි කරගනිමින් සිහි කරගනිමින් තමම්ම තමන්ට දොරටුවක් කරන්නේ. තමම්ම අරමුණු සිහි කරනවා නිරුද්ධ වෙනවා, තමම්ම සිහි කරනවා නිරුද්ධ වෙනවා කියන තැනකින් මේ සිත පවතිනවා. ඔය සිත පවතිනකොට මේ මුළු කයම සවිඥානිකයි. හරියට මකුලියෙක් දැල බැඳලා මැදට වෙලා ඉන්නවා වගේ. ඕනම සතෙක් කටුනොත් මැද ඉන්න මකුලුවට තේරෙනවා. ඒ විදිහටයි මේ භවංග සිත තියෙන්නේ. භවංග සිත පවතිද්දී මේ මුළු ප්‍රසාද ටිකම සවිඥානිකයි. හැබැයි දන්නේ නැහැ. එයා දන්නේ නැහැ. මොකනවා හරි පැටලුනොත් පැටලුණු බව දැනගන්න පුළුවන් මට්ටම තබලා තියෙනවා. හරියකට වතුරකට කරන්ට් එක දාලා තියෙනවා. කරන්ට් එක දාලා තියෙනවා කියලා හොයන්න බෑ. දැන් බැරි වෙලා අත කොතනකට හරි අතක් දැම්මොත් දැන් ඒ වගේ. මුල්ල ඔහොම ඉන්නකොට දැන් තමම්මනේ දොරටු හදාගෙන තියෙන්නේ. ඔන්න දොරටු ඉස්සරහට එනවා හිතින් කෙනෙක්. එනකොට කවුද ආවා වගේ තේරෙනවා කියලා කිව්වොත් ඒ වගේ කොන්න චක්කු ద్వාරේ ඉදිරිපිට එනවා රූපයක් බාහිර රූපයක් ආවහම භවංග හිත තමයි දැනෙන්නේ කිලින්ම භව ඇහි ගැටීමක් නැහැ කිලින්ම ඇහ උපකාරේ මේ රූපයක් ආවම භවංග මට්ටමේ හිතටම දැනෙනවා කවුද ආවා වගේ කියලා දැනෙනවා වගේ ඒ දැනීමට කියන භවංග චලන කියලා හිත හඳුනන චිත්ත විදිහ අහලා තිනේ භවංග චලන ඊට පස්සේ කරගෙන හිටපු වැඩේ නැවතු පොත කියවන එක නැවතු වගේ තමයි භවංග උපච්ඡේදේ අර කරගෙන හිටපු වැඩේ බින්දර පොත නැවතුවා ඊට පස්සේ කවුද ආවා කියලා දැනුණාම කරගෙන වැඩේ නතර කළ දැනෙති මොකද කරන්නේ කවුද කියලා බලන්නද ඒකට කියනවා මොකද ద్వාරා වචන ඕන්න දැන් දොරටුවකට බලන බලනකොටම දොරටුවෙන් ඉන්න කෙනා පේනවා වගේ තමයි චක්කු ඉන්න දැන් හොඳට බලන්ද මේ ඉන්න තැනම ඉඳලා දොරටුවට හැරිලා හැරුණාම තේුණා මිසක මෙයා නැගිටලා දොර ගාවට ගියනවා එහෙම එකක් නැහැ. මේ චක්කු විඥානය කියන්නේ ඇහි ප්‍රසාදී උපදිනවා ඇහි හට ගන්න හිත කියලා කතාවක් නැහැ. ඇහැට දැන් යමු වුණා. මේ දැන් රූපේ පේනවා. ඔන්න දැන් තමයි අර පොත කියෝ ඉන්න ගලාවේදී දොරටුව ගැන දන්නේ නැහැ. මුකුත්ම දන්නේ මේක නතර කරලා කවුද ආවේ කියලා බලන්ද ඒ පැත්ත මෙනෙහි කළා මෙනෙහි කරනකොටම දොරපැත්ත බැලුවා දොරපැත්ත බලනවායි රූප වෙනවායි දෙක එකට වෙන්නේ ඒ කියන්නේ දොරපැත්ත බැලුවා කියන්නේ ඇහැපැත්ත බැලුවා ඕන්න ඒ ඇහැට යොමු වෙච්ච හිතටයි චක්කු විඥානය කියන්නේ චක්කුවට යොමු කරපු හිත මේ දොරේ නම් නම් කරන්නේ මේ හිත. මේ ඉස්සරහා දොරපැත්ත බලපු හිත කියනවා වගේ. ඇහැට යොමු වෙච්ච හිත. ඔන්න දැන් මේ හිතට ඇහැ ආවුණා. ඔන්න දැන් ඇහැ ගැන දැනුම තියෙනවා. ඇහැ ගැන දැනුම තියෙනකොට ඇහැ උපන්නා කියන්නේ දැන්. ඇහැ උපන්නොත් රූපේ පේනවාම ඇහැ ඉපදුනා කියන තියෙන ලක්ෂණය තමයි රූපේ පේන්නේ. දොර දිහා දොර ගැන දැනුම එනවා කියලා කියන්නේ දොර දිහා බැලුවොත්නේ. දොර දිහා බැලුවොත් පිටින් ඉන්න කෙනා පේනවාමයි. දොර දිහා බැලුවා කියන දේ තියෙන ලක්ෂණය තමයි පිටින් ඉන්න කෙනා පේන්නේ. පිටින් ඉන්න කෙනෙක් පේනවා කියනකොට තියෙන ලක්ෂණය තමයි එයා දොර දිහා බලන්නේ. එතකොට හින්නන් සංගති පස්සෝ කිව්වේ මේ හිත දොර දිහා බලන්වත් ඕනේ එළියේ ඉන්න කෙනාත් පේනවා. මේ ටික එකතම වුනේ. දැන් ඔබට තියෙන චක්කු සම්පස්සය. දැන් ඔන්න රූපේ ස්පර්ශ වෙනවා. රූපයක් නිදිනවා කියන සිද්ධියක් දැන් තියෙනවා. එහෙනම් යම් වෙලාවකදී මෙයා ආපහු පොත කියවුව දොරටුවට යමු වුණේ නැත්තම් මේ හිත දැන් දොරටුවට යමු වෙලා නැහැ. ඒ හින්දා දොරටුව පේන්නේ නැහැ. පිටින් ඉන්න පුද්ගලයා පේන්නේ නැහැ. දැන් රූපයක් ගැන එන ස්පර්ශයක් ඇහැට යමු වෙච්ච හිතකින් එන ස්පර්ශයක් පනවන්න පුළුවන්ද මට? අර පොත කියවන අවස්ථාවට බැ තේරෙන්නේ. එතකොට මෙයා මේ දොරටුව දිහා බලලා රූපයක් දැකලා විඳින ටික පෙර නොතිබීමනේ හටගන්නේ විඳින්න වෙන්නේ. භවංග මට්ටමේ කීද්දි වෙනවද? ඊට පස්සේ බලලා ඒක විඳලා ආපහු එයා බලලා ඉවරලා ආපහු තමන් පොත කියවන්න ගත්තොත් දැන් තියෙනවා. එතකොට තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි ඒ හේතු ටික. ඇහැ උපකාර වුණා රූපයේ තේන්තු. රූපය උපකාර වුණා ඇහැකින්. ඇයි රූපය උපකාර වුණේ ඇහැ උපදින්න? දැන් පොත කියෝපියෝ ඉන්න කෙනාට රූපයක් ආව වගේ කියලා තේරුණු හිඳයි ඇහැපැත්තට යමු වුණේ. ඇහැපැත්තට හිත යොමු කරන්න රූපය උපකාර වුණා. ඇහැපැත්තට යමු වෙච්ච හිඳයි රූපය වුණේ. රූපය දැකින්ද ඇහැ උපකාර වුණා. ඇහැයි පැද්දුවේ රූපය උපකාරයි. තේරුණාද? ඉදිරියෙන් කෙනෙක් ආපුකම හිඳයි දොර දියාගන්නේ. එහෙනම් දොරගෙන දැනුමෙන්ද උපකාරුනේ කවුද? දොරගෙන දැනුමෙන්ද උපකාරුනේ දොරට පිටින් ඉන්න රූපේ තිබුණු රූපේ. දොරට පිටින් තියෙන රූපේ පෙවුනේ මොකක් කියන්දද? දොර නිසා. ඒ දොර දිහා බලපු හිඳනේ පෙවුනේ. ඒ කියන එක තේරෙනවද? හැම වෙලාවෙම රූපයක් තෙනෙන්ද ඇහැ උපකාර වෙලා තියෙන ඇහැ ඉදිරියලා තියෙන රූපයක් උපකාරයි. ඒ කීපක තේරෙනවා. ඒ කියන්නේ පොත කියවපු හිතපු කෙනාට කිසිම වෙලාවක මේ දොරපැත්තට සිහිය යොමුකරන මේ හිත දොර ගැන දැනුම ඇති කරගන්න බෑ රූපේ නාවන්. කවුද ආවා වගේ කියලා දැනුණු හින්දා ඒකේ උපකාරයෙන් මේ දොරට දිහා යමුනේ නේද? එතකොට ඒ වගේ චක්කු ద్వාරය කියන එක පැත්තට හිත යොමු වුනේ යොමු කළේ රූපය ඇසිදිරිපිට ආපු නිසායි. හැබැයි තාම දන්නේ නෑ ආපු රූපේ. නමුත් මේ රූපේ බවංග හිතට ගැටුණු නිසායි ඇහැ දිහා බැලුවේ. එහෙනම් රූපේ උපකාරයෙන් තමයි ඇහැ උපද්දලා තියෙන්නේ. ඇහැ උපකාරයෙන් තමයි රූපේ උපද්දලා තියෙන්නේ රූපේ දකින්නේ. මේ දෙන්නගේ උපකාරයෙන් තමයි හිත කියන එකට පැතුලා තියෙන්නේ. ඉන්නන් සංගති පසෝකිය දැන්නේ තුන් දෙනාගේ එකතුව කියනකොට මේ සිද්ධි ටික එකට පෙළ ගැහුණා. කාරණාව වුණා. දැන් පේනවා ආරමුණ. කියන තැන. තේරෙනවා. ඔන්න පෙරණුතු. දැන් මෙතනදි තියෙන එක කාරණාවක් තියෙනවා. ඔය ටික ඇයි කතා කළේ කියන එක දැන් ඔය පෙරණුති වීම හටගන්නවා කියන එක අපිට තේරෙනවා. ආපහු බවංග වෙනකොට ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක තේරෙනවා. නමුත් තාම කෙලෙස් තියෙනවා. ඇයි? පෙර මුතිදීම හටගත්ත තමයි. ඒ හට ඇහැ දිහා බැලුවා හිතත් යමු වුණා. නමුත් ඇහැට ඉපිටින් තියෙන රූපේකුයි අපි දැක්කේ. තමන්ගෙන් බාහිර කෙනෙක් නේද තාම හම්බෙලා තියෙන්නේ නේද? තාම බබ්බයක් වුණ ශරීරින්ද ඔයගොල්ලන්ට හම්බෙලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ බාහිරින් හම්බෙන ලෝකයේ අනිත්‍යයක් දකින්න මට්ටමක ඉන්නවා. තාම තමන්තුළු මේ ලෝකේ දකින්නේ නැහැ. දැන් ඔතෙන්ට එනකොටත් බොහෝම පිටිසිදු තැනක ඒ කියන්නේ පෙරමුත්‍රි බීම හතක නිතර නැතුව නැති වෙනවා කියන. නමුත් වර්තමානයේ රැවටිලා තියෙනවා. තවෝකේ තව දර්ශනයක් දකින්න. ඔන්න උකාරණව තමයි සිවු. ඒ කියන්නේ මේ භ්‍රමචර්යයට පෙනෙන ලියවන ලද සකක් වගේ කියලා කෙලෙස් ශේෂයක්වත් ඉතුරු වෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතහාම සිවුන් සිද්ධියක්. මේ ඇත්තට මේක මේ වචනයක් නෙමෙයි. මේ ඉගෙන ගන්න එකක් නෙමෙයි. අපි තුල සැබෑවටම සිද්ධ වෙන සිද්ධියක් මේ කියන්නේ. ඔක කෙනෙක් පිළි නොගන්න පුළුවන්. කෙනෙක් පිළිගන්න පුළුවන්. මෙයා පිළිගත්තා හින්දා සිද්ධ වෙන හෝ පිළි නොගත්තා හින්දා සිද්ධ නොවි කියන සිද්ධියක් නෙමෙයි. සැබෑවටම අපිට වස්තුවක් පෙනෙනවා කියන සිද්ධිය වෙන්නේ මෙහෙම. සත්‍ය අවබෝධයක් මේ කරන්න කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ ලෝකෙ පහළ වුණත් නැතත් හැමදාම තිබුණු ඇත්ත මේ. හැමදාම තියෙන ඇත්ත මේ. ඔය ඇත්ත නොදන්නා කමට මේ කෙලෙස් ඇතිල පුද්ගල භාවයක් අපිට ඇතිලා තියෙනවා. එතකොට ඇත්ත දිහිතිය දකින්න සම්මා දිට්ඨි කියලා කියන්නේ ඌදී ඌ විදිහට දකින්න. දැන් මෙතනින් දකින්න ඕනේ අපි මුලින් මතක් කළා මේ ගෘහ හිමියා එයාට ඕන විදිහටයි දොරටු හදාගත්තේ කියලා දැක් කිව්වනේ අපි. එයාට රුචිකත්වයේ තිබුණේ ලා නිල් පහට වීදුරු දාලා හදන්න කියන්නකො. දැන් එළියේ ඉඳන් දැන් ওই විදුතලකේ හදාගෙන ඇතුළේ ඉන්නේ. ඇතුළේ එළියේ ඉඳන් කෙනෙක් ආවා. ආවේ සුදු පාට ඇඳුමක් ඇඳගත් කෙනෙක්. සුදු පාට ඇඳුමක් ඇඳගත් කෙනා තමයි මේ ඉස්සරහ දොරට ආවේ, දොර ගාවට ආවේ. දැන් මේ ගෘහහිමියා ඉන්නේ දොරටුවේ නැතුලේ, දොර නිල් පාටයි. මෙයාට පණිවිඩේ යන්නේ දොරටුවෙන් එළියේ සුදු පාට ඇඳගත් කෙනෙක් හිටියත් නිල් පාට වීදුරුවක් හරහායි පේන්නේ. නිල් පාට ඇඳගත් කෙනෙක් ඉන්නවා කියන දැනුම කිනුයි මෙයාට ඉන්නේ සංඥාව. ආපහු ඇතුලේ ඉඳලා දොරටුව දිහා බලනකොට දොර හරහායි බලන්නේ. මෙයාට පේන්නේ හැමදාම නිල් පාට ඇඳගත් කෙනෙක්. උපන්න දවසේ ඉඳලම මේ ගියේ ඇතුලේ නම් හිටියේ පණිවිඩ ආවෙත් එයා හදාගත්ත දොරටුව හරහා නම් එළියට සම්බන්ධ වුණේ දොරටුව හරහා. මේ දොරටුවල තියෙන තමන්ගේම ගතියෙන් හදාගත්ත දේ, ඒ කියන්නේ මේව හදාගත්තේ තණ්හාවට කියන්නේ තමන්ට විඳින්න ඕන විදිහට. තමන් හදාගත්ත විදිහටයි දැන් විඳින්න වෙන්නේ. දැන් හැමදාම අපිට බලන්න වෙන්නේ නිල් පාට ඇඳගත්ත අයමයි නිල් පාට ලෝකයක්ම දකින්න වෙනවා මිසක. ඒකද කියන්නේ. ඇතුළට පණිවිඩ එන්නේ නිල් පාට අය ඉන්නවා කියලා ඇතුලෙන් එළියට දකින්න දෙන්නේ නිල් පාටයි. දැන් බලන්න මේ පෙර නොතිබීමමයි හටගන්නේ. ඉතුරු නැතුවත් නැති වෙනවා. නමුත් වර්තමානයේ පෙන්නනවා නම් අපි යම. අපිට පේනවා නම් නිල් පාට රූපයක් පවතින්නේ සුදු පාටයක්. පෙනෙන දේ නෙමෙයි දැන් මෙතන පවතින්නේ, පවතින දේ පේන්නේ. වර්තමානයේක දැන් අපිට තේන්නේ මේ ඇහෙන් හදපු මේ දොර වීදුරුවෙන් උපද්දපු රූපයක් මිසක අපි වීදුරුව හිත තමයි වීදුරු මේ පුද්ගලයා තමයි මේ දොර හැදුවේ, වීදුරුව හැදුවේ. වීදුරුව තමයි මෙහෙම පාට රූපයක් හැදුවේ. අන්තිමට තමම්ම මෙහෙම රූපයක් හදාගෙනයි බලන්නේ කියන ගන්නේ කියන්නේ. ඇයි? තමම්මයි නම් මේ පාට වීදුරුවක් දාගත්තේ. ඒ පාට වීදුරුවෙන් පේන්නේ මෙහෙම රූපණ. අන්තිමට මේ රූපයට අයිතිකාරය කවුද? ඇයි දැන් මේ රූපයේ මෙහෙම නිල් පාට රූපයක් තියෙනවද බාහිර? එහෙනම් මේ නිල් පාට රූපේ කොහෙද තියෙන්නේ? මෙහෙම රූපයක් මතු කිරීමේ හැකියාව තිබුණේ වීදුරුවට නේද? වීදුරුව හැදුවේ කවුද? ඇතුලේ ඉන්නකම්. එහෙනම් තමන්ගේම චරිතය නෙමෙයිද මේ වගේ රූපකින් පේන්නේ? ඒ කියන්නේ මෙහෙම යමක් බලන්න ඕනේ කමට මෙහෙම වීදුරු හදාගෙන තමන්ම උපදවාගන්නේ බලන්නේ. දැන් හිත අර පුද්ගලයා ගේ ඇතුළට අයිති කෙනෙක් නේ. මේ දොර ගේ ඇතුළට අයිති කෙනෙක් එකක් නෙමෙයි. ගේ ඇතුළටයි අයිති. එතකොට මේ පුද්ගලයා ඒ දොරේ පාටින් දකින්න රූපයක් තියෙන දැන් මේක කොහටද අයිති? බාහිරට ආවෙ සුදු පාට ඇඳගත්ත කෙනා. නිල් පාටින් පේන රූපේ හැදුවේ කවුද? ඇතුලේ කෙනා. ඒකත් අයිති වෙන්නේ ගෙත නෙමෙයිද? ගේ ඇතුළට නෙමෙයි. එහෙනම් දැන් මෙයාට හම්බ වෙන දොරටුවයි දොරෙන් ඉන්න එළියෙන් ඉන්න කෙනයි ඔක්කොම අයිතිකාරයයි ඔක්කොම ටික ගේ ඇතුළේ නෙමෙයි. ඈ? නෑ පාට නෙමෙයි. අපි නිකමට කිව්වේ පාට නෙමෙයි හේතුනේ. පාට ආවේ සුදු පාටම. මේ මේ තණ්හාවතනේ මේ ඇහැ නැත්නම් මේ දොරටුව හදාගත්තේ අපි නිල් පාටට පේන්න ඕනේ. අපි හදාගත්ත පාටින් අපිට පේන්නේ. දැන් මෙතනදී හොඳට බලන්න බාහිර රූපයක් දකින්නවා කියලා හිතියත් අන්තිමට අපි විඳලා තියෙන්නේ අපිම හදාගත්ත දෙයකින්මනේ. බාහිර එකක් විඳින්නේ නෙමෙයි නින්නේ දැන්. තේරෙනවද? දැන් අපිට එකක් පිළිගන්න පුළුවන් ද කියන්නකෝ මේ උපමාවේ ඒ පුද්ගලයාත් අයිති ගේ ඇතුළට දොරත් අයිති ගේ ඇතුළට ඒ දොර හරහා තියෙන නිල් පාට රූපෙත් අයිති ගේ ඇතුළට නෙමෙයිද? නේද? අයිති. ඔය වගේ. දැන් පුද්ගලයා අයිතිකාරයා වගේ තමයි විඤ්ඤාණ. එයා අයිති මේ ගෘහයටමයි බබයක් වුණා ශරීරය. එයා නිසා හදාගත්ත දොරටු ටික තමයි යහකන දිවනාසේ ශරීරය. එයා හදාගත්ත දොර ජනෙල් ටික ඒකත් ඇයිති බබ්බයක් පමණ වූ ශරීරයට මේ ගෘහයටයි. මේ ඇහි හැකියාව තමයි බාහිර තියෙන සුද්රාෂ්ටකය කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස උජා කියලා සුද්රාෂ්ටක මට්ටමේ රූප කලාප කලාප මේ හැඩතල වලින් තොරව මේ අවකාශ ධාතුව පුරාම තියෙන. අපිට පේන දර්ශනයෙන් එපිට තියෙන්නේ පංච මහ භූතය. පංච මහ භූතයෝ තියෙන තැනක මෙහෙම සතහනක් උපද්දලා පෙන්වීමේ හැකියාව තියෙන මේ මට්ටමේ කාචයක් හදාගෙන තියෙන්නේ මේකට කියන කර්මජ රූප කියලා අපි. ඒ කියන්නේ මේ අවිද්‍යාව කෙලවරක් නැහැ. පෙර ජීවිතයේ මේ මට්ටමේ රූප දැකලා දැන් අද අපි මේ මට්ටමේ රූපයකට තණ්හා කළොත් මට ආපහු ලැබෙන ඇහැ ලැබෙන්න ඕනේ මේ මට්ටමේම රූප ලැබෙන ඇහැක් නේද? ඇයි මේ රූපයට කැමති නම් මේක වඩා සියුම් රූපකලාප ගෝචර වෙන මට්ටමේ ප්‍රසාදයක් ඇතුළු මේ මට්ටමෙන් මට විඳින්න පුළුවන්ද? දැන් මම මේ රූපෙට තණ්හාවයි කියන්නේ නැහැ මේ මට්ටමනේ මට ඕනේ. ඉතින් මේට වඩා රූපකලාප ගොඩාක් එකට එකතු කරලා පෙන්වන්න පුළුවන් මට්ටමේ ලෙන්ස් එකක් ඇතුළු මේකෙ විඳින්න පුළුවන්. එහෙනම් මට හැම්බ වෙන්න ඕනේ මේ රූපෙට නම් තණ්හාව. මේ රූපෙ නම් මට ඕනේ. දැන් මේ මට්ටමේ රූපයක් විඳින්න ඕනේ විදිහටයි මේක ප්‍රසාද ටික හැදෙන්න වෙන්නේ නේද? එහෙනම් මේ තණ්හාව අද මේ තණ්හාව තිබුණ ඔයිට ඉස්සෙල්ලා මේ මට්ටමට රූප දැකලා ඒ රූප වලට තිබුණාම තණ්හාව ඒ තණ්හාවට තමයි මේ ආයතන ටික හැදුනේ. ඒ ආයතන ටික හැදුනේ දැන් මේ පෙර ජීවිතයකට මේ මනුස්සය කියන මේ මට්ටමක එකකට නෙබැඳුනේ. මේ මට්ටමේ රූපයක් ගෝචර වෙන්න පුළුවන් විදිහට මේ ප්‍රසාද හැදිලා තියෙනවා. දැන් මේ අවකාශයේ තාසියුන් තැන ඉඳලා ගොරෝසු තැන දක්වා රූප කලාප තියෙන හැඩතල වලින් තොරව මේ ලෙන්ස් එකට ගෝචර වෙන්නේ මේ මට්ටමට රූප කලාප. මේ මට්ටමේ තියෙන රූප කලාප. දැන් මේ පේන හැඩය ගත්තාම මේ අවකාශයේ හිස් නැහැ. මේ වටේට රූප කලාප බොහෝ. බැරි වෙලා අපිට මේට වඩා සිවුල් ලෙන්ස් එකක් හැදුනොත් මේ රූප කලාපත් එකතු කරලා සමහරට වෙන හැඩයක් මවලා පෙන්නයි. මේ අහස. නමුත් දැන් මේ ලෙන්ස් එක හැදිලා තියෙන්නේ මේ සිවුම් රූපකලාප අහු නොවේ මේ මට්ටම අහු වෙන්නේ. ඒ හින්දා ඒ මට්ටමේ හැඩතල තැන්දිලා තේරෙනවා. අපි ඕකට මම උපමාවක් කියන්නේ අපි දැන් කෙනා කෙනාට කියනවා වැලි කැටේ අරගෙන එන්න කියලා. දැන් මේ ගේනවා කෝටියක් විතර එක්කෙනාට අයිති එක වැලි කැටේ. දැන් මෙයා ගෙන වැලි කැටි අනිත් කෙනා දන්නේ නැහැ. එයා ගෙන වැලි කැටි මෙයා දන්නේ මේ කිසිම සම්බන්ධයක් නැති වැලි කැටි ටිකක් ගෙනලා දාන. දානකොට මේ ඇහැ හැදිලා නැහැ වැලි කැටියක්. මේ ලෙන්ස් එක හැදිලා තියෙන්නේ කලාප රාශියක් එකට එකතු කරලා පෙන්වන හැඩයක්. දැන් ඕක දිහා බැලුවම ගොඩක් වෙනි. වැලි ගොඩක් වෙනි. දැන් අපි ආපහු නීතියක් දානවා වැලි ගොඩ ගෙනියන්න තහන. එක්කෙනෙකුට අයිති එක වැලි කැටේ තමන් ගෙනාවු වැලි කැටේ අරගෙන යනවා. අරගෙන ගිය කවුරුත් වැලි ගොඩක් ගෙනියනවද? නෑ. දැන් වැලි කැටේ ගෙනිච්ච කෝදන් තෙවුණු කන්ද. දැන් වැලි ගොඩක් ගෙනත් දාන්න තහනම් කෙනාසෙන වැලි කැටේ ගෙනත් දාන්න. එතකොට ගොඩක් තියෙනවා. දැන් මේ කලාප එකතු වෙනකොට පේන ගොඩකුත් කලාව විසිරෙනකොට ගොඩ නැති වෙනකොට කොටත් මේ පේන කන්ද කොහෙද තියෙන්නේ? මේ මෙහෙම රූප කලාප තියෙන තැනක මෙහෙම හැඩයක් පෙන්වීමේ හැකියාව තියෙන මේ ඇහැට. දැන් අපි බලමු අපිට වැලි ගොඩක් පේනවා නම් ඔය පේන වැලි ගොඩ අයිති කොයි වැලි කැටියටද කියලා බලන්න. වැලි කැටියකට අයිතිද? බාහිර තියෙන්නේ වැලි කැට ටිකයි අවකාශයයි විතරයිමයි නේද? ඔතනින් එහා තව මොනවද තියෙන්නේ? දැන් අමුතුවෙන් වැලි ගොඩ කියලා කොහෙවත් හිත අවකාශය හෝ වැලි කැට ඇතුලේ තියෙනවද? එහෙනම් ඔහොම තියෙන තැනක මේ තේන වැලි ගොඩ මේ ඇහි අර සුදු පාට කෙනෙක් ආවම නිල් පාටට පෙන්වුවා වගේ වැලි කැට ටිකක් තියෙන තැනක ගොඩක් හදලා පෙන්වීමේ හැකියාව තිබුණ කාටද? මේ ඇහැට. මේ කර්මජ රූපයක් කියන මේ ලෙන්ස් එකේ ඇති මේ කාචය පොඩි කරන්න පුළුවන්. අපි මේ කාචයේ ඉස්සරහට අවකාශයක් තිබුණා කිමුණු රූප කලාපයක්. නේද? අපි අන්වේක්ෂණයක බලනවා කියලා කියන්නේ. මේ කාචයේ හැටියට පිළිම වෙනස් වෙනවා. එතකොට අපි දන්නේ අද අපි මේ ඇහින් බලන හින්දා මේ වගේ හැඩතල පේනවා. අපි ඇහැ අරගෙන යනකොටම මේ පේන හැඩතල ඉතුරු නැතුවම නැති වෙනවා කියලා දන්නේ. දැන් වැලි කැට ටිකක් කියන තැනක මේ ඇහින් බලපු හින්දාම වැලි ගොඩක් තියුණා නෙමෙයිද? එතකොට මේ ඇහැ අරගෙන අහකට යන්න ඕගොල්ලෝ දැකපු වැලි ගොඩ තියෙයිද කියලා බලන්න. නමුත් මේ ස්කන්ධයන්ගේ ඉදදීම දන්නේ නැත්නම් මේ සිත ප්‍රතිසන්දි වශයෙන් ආපු නිසා නාම රූප වුණා, නාම රූප පත්‍ය සලායතන ආයතන ටික හැදුනා. එතකොට මේ ආයතන කියන්නේ කර්මජ රූපයි, කර්මයේ මට්ටමටයි හැදිලා තියෙන්නේ, බින්දින් දුවන මට්ටමටයි හදාගෙන තියෙන්නේ. ඒ ආයතන ඉස්සරහාට මේ පංච මහා භූතය පැමිණෙනකොට හිතට දැනিলা හිතින් මේ ආයතනය හරහා බලනකොට මෙහෙම රූප උපද්දලා පේනවා නේද කියන මේ සිද්ධි අපි දන්නේ ඉගෙනගෙන නැහැ. අපි ඉගෙනගෙන තියෙන්නේ අපි දැක්කත් නැතත් බාහිර වැලි ගොඩක් තියෙනවා. මේ ඇහැ අරගෙන ගියාම තියෙන වැලි ගොඩ පෙවුණා. අපි හිතාගෙන ඉන්න මෙච්චර කල් බාහිර වැලි ගොඩක් තියෙනවා. අපිට ඇහැට තියෙන වැලි ගොඩ පේනවා. මේ ඇහි සම්බන්ධයක්කින් තොරව බාහිර තියෙන වැලි ගොඩයි අපිට පේන්නේ. අපිට තියෙන වැලි ගොඩ තියෙනවා. එතන වැලි ගොඩක් තියෙන හින්දානේ අපිට පේන්නේ. අපිට පේන වැලි ගොඩ නෙමේ තියෙන්නේ කියන තැනකින් තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. දන්නේ ලෝකේ අවිද්‍යාව කියන්නේ ඕක ඇත්ත දන්නේ නැහැ. තියෙන වැලි ගොඩ බලනකොට, බලන වැලි ගොඩ තියෙනකොට, ඇහැ අරගෙන පැත්තකට යනකොට තිබුණු වැලි ගොඩ තියෙනවා කියන එක එළඹ සිටින එක නවත්තන්න බෑ. තිබ්බොත් ඒ වැලි ගොඩ බලන්න එනවා කියන එක නවත්තන්න බෑ. ඕගොල්ලන්ට ජීවත් වෙන්න තාක්ම වැලි ගොඩක් හම්බ වෙනවා කියන එක නවත්තන්න බෑ. ඕගොල්ලන්ට වැලි ගොඩේ අනිත්‍ය බලන්න වෙන්නේ මරණයෙන් පස්සේ තමයි. එතකොට ඇහෙන් බැලුවක් තියෙනවා, ඇහෙන් බැලුවේ නැතත් වැලි ගොඩ තියෙනවා කියන මට්ටමනේ අද ලැබිලා තියෙන්නේ අපිට. මොකද තියෙන වැලි ගොඩක් දකින්න නිසා, දකින්න වැලි ගොඩ තියෙන නිසා. තේරුණාද කියන්නේ? එතකොට ලෝකය කියලා කිව්වේ තමන්ගෙන් පරිබාහිර වැලි ගොඩක් දකින්නවා නම්, දැකපු වැලි ගොඩ තමන්ගෙන් පරිබාහිර එකක් වුණා. දැක්කට පස්සෙත් තියෙනවා, දකින්න පෙරත් තියෙනවා කියන මට්ටම නවත්තන්න බෑ. බාහිරෙන් දකින්න තාක් නිත්‍ය සංඥාව නැති කරන්න බෑ කියලා දකින්න. දැන් අද පුළුවන් නේද උගලන්ට, අද අපි බුදුහාමුදුරුවෝ දේශනා කළ නිසා නෙමෙයි, අද අපේ ඇත්තම මට්ටම, අපේ මට්ටම, මේ ධහම නෙමෙයි, අපේ මට්ටම අද බලන්න. මේ ඉස්සරහ වැලි ගොඩක් තිබ්බොත් මේ තියෙන වැලි ගොඩ පේනවා කියන එක නෙමෙයි දින්නේ අපි. සත්තකට වෙලා ගියෝ අපි මේ දකින්න දැකපු වැලි ගොඩ මෙතන තියෙනවා කියලා අපිට එළඹ සිටින්නේ නැද්ද? ඊට පස්සේ අපිට ඒ තියෙන වැලි ගොඩ සිහි කළ බලන් දෙන්න බැයිද? එතකොට කවදාවත් වැලි ගොඩේ ශුන්‍යතාවයක්, වැලි ගොඩ අනිත්‍ය වෙනවා කියලා පෙනේද අපිට? වෙන්නේ නැහැ. වැලි ගොඩ තියෙනකොට, තිබුණ එක පැත්තකට යනකොට, ගිහිල්ලා සිහි කරන්න පුළුවන් මට්ටමට හම්බ වෙනකොට, ওই වැලි ගොඩ ආරම්භය මේකෙන් ජී හදන්න පුළුවන්, කපරාදු කරන්න පුළුවන්, මේ වැඩ ගන්න පුළුවන් කියන මට්ටමේ විස්තර ටිකකින් මේකට බැඳෙනවා කියන එක නවත්තන්න බෑ. පුළුවන් වෙයි. කොහොමද දැන් මේ වැලි ගොඩට ආස කරනවා කියන එක නවත්තන්න බෑ. චක්සෝ ලක්ෂණ වැඩි මනම් පිටියේ වැලි ටිකක් පොඩි කියලා මේ හරි හොඳයි මේ වැඩි කී දැන් ඒකට මිල ගන්නකුත් තියෙනවා. වැඩි කියුබ් එකක් දැන් කියලා 7000යි මෙතන රුපියල් 10000කවත් වැඩි ඇති ඈ කියලා සමහර විටක ඔය හේතියම ඔය වැලි ගොඩට ගහ ගන්නවා, බැන ගන්නවා, මරා ගන්නවා වෙන වෙයිද? වෙන්නේ ඔක්කොම ওই ටික. දැන් ඔය ලෝකේ හැටි ලෝකේ ඇත්ත, ලෝකෙට ඇත්ත. ඔය ටික තියෙන්නේ අවිද්‍යාව මත පදනම් වෙලා. ඔය තුල ඔය මට්ටමේ දැකලා වටිනාකමකුත් දෙන්න පුළුවන් දී දුන්නේ නැත දෙන්න පුළුවන් මට්ටමට මනසපත් වෙලා තිබිලා අනේ ඉතින් මේ වැලිගොඩ උනත් කවදාම හරි නැති වෙනවනේ මේ වැලිගොඩ උනත් තණ්හා කරන්න හොඳ නැන්නේ කියලා බලන්න පිනක් සිද්ධරි නමුත් දැත්තකට ගියාම වැලිගොඩ තියනවා කියන මානසික මට්ටම නැති කරන්න පුළුවන්ද කියලා ඔහොම හිතුවට මේ වැලි ගොඩ කවදා හරි වැල් තාම වැලි ගොඩ විදර්ශනා කරනවා මිසක වැලි ගොඩ ඇතුළේ ඒකයි පුඤ්ඤාභි සංකාරය වැලි ගොඩක් ඇති වෙන්නේ කොහොමද කියන එක දන්නේ නැහැ ඔයගොල්ලෝ වැලි ගොඩේ ඇතිවීම වැලි ගොඩේ අනිත්‍ය බලන්න වැලි ගොඩක් හම්බ වෙනවා කියන එක ඇති වෙන්නේ මෙහෙම ලෝකයේ ඇති වෙන හැටි නැති වෙන හැටි බලන්න මේ ස්පර්ශ ආයතනේ ඇතිවීම නැතිවීම බලන්න ස්කන්ධයන් දුදේවය බලන්න මේ රූපේ කියන එක වැලි ගොඩ හැදුනේ කොහොමද කියලා බලන්න. වැලි ගොඩ නැති වෙන්නේ කොහොමද කියලා බලන්න. හැදිච්ච එකේ නැති බවක් බලන්න එපා. ඇති බවක නැති බව බැලුවට වැඩක් නැහැ. බලන්න පෙරත් වැලි ගොඩ තියෙනවා, බලන වෙලාවෙත් තියෙනවා, බැලුවට පස්සෙත් තියෙනවා කියලා ඇති බවක් අරගෙන. අනේ ඉතින් වැලි ගොඩ තිතින් නැති වෙනවා නේද? මේක මොහොතක් මොහොතක් පාසා බිඳි බිඳි යනවා නේද? සියුම් සියුම් රූප කලාප කලාප වශයෙන් නේද තියෙන්නේ? කියලා මොන දෙයක් කිව්වත් කතා කෙරුවත් ජීවිතේ පය ගහලා හිටගෙන ඉන්න මොකද වැලිගොඩ දැන් මේව වචන මිසක ගිරව් කියන කවදාවත් ඕකෙන් ජීවිතේ තනසෙන මට්ටමකට ගන්න පුළුවන්ද කියලා බලන්න මොකද ඊගවට ජීවිතයේ ඉඳලා තියෙන වැලිගොඩක් ඇති බවයි කියන තැනකින් තමයි ප්‍රතික්‍රියා යෙදෙලා තියෙන්නේ ඔය ඒ නිමිත්තේ ඒ මට්ටම වගේම තමයි මේ ජීවිතේ හැම එකක් දකින්න පෙරත් දරුවා ඉන්නවා දකින වෙලාවෙදිත් මගේ ඉන්න දරුවායි පේන්නේ දැක්කට පස්සේ දරුවා ඉන්නවා අනේ ඉතින් දරුවා උමත් කවදා හරි නැගලා යන්න පුළුවන් නේ කියලා හිතුවට තණ්හා කරන්න හොඳ නැහැ නේ කියලා හිතුවට ජීවිතේ ඉදිරිය තින්න දරුවා ගැන යමක් කළ යුතුයි නේ කියන තැනකින් නෙමෙයිද මේක වචනයක් විතරයි නමුත් ජීවිතය අර ඇතුළත නික්ලේසි මහරහතන් වහන්සේ නමගේ ගති ඇති කරනවා කියන තැනකට මේක පිළිසුදු වෙන්නේ එන්නේ මොකද දරුවෙක් ඉන්නවා කියන සංඥාව තව නැති වෙලා නැහැ ඇති බව තුළු පොඩි කැරස්තරයක් දාගන්නවා తాවකාලික පොඩි කැච් එකක් දාගන්නවා එච්චර නමුත් මෙතනදී අනිවිත්ත වැලි ගොඩ ගැන නිමිතිම නැති වුණොත් ඔයාට වැලි ගොඩ හොයාගෙන එන්න බැරි වෙනවා වැලි ගොඩ ගැන ශුන්‍යතාවයක් මෙලඹු වැලි ගොඩක් තියනවා කියන අශුන්‍යතාවයේ දුරු කළා වැලි ගොඩ කියන සිද්ධියේ ශුන්‍යතාවයක් මෙලඹ සිටියෝ එදාටයි වැලි ගොඩ ගැන ප්‍රාර්ථනා නැත්නම් මේකින් ජී හදා ගන්න ඕනේ මේක කපරාදු කරන්න හොඳයි මේක මෙච්චර ගානට විච්ඡයයි කියන කාරණා ටික නැති වෙන්නේ එදාට එහෙනම් අපිත් විදර්ශනා කරනවා කියලා කියන්නේ නිවන් මඟ කියලා කියන්නේ ওই මට්ටම දකින්නවා ඒ දකින්ද තමයි දැන් අපි අර මං ඉස්සෙල්ලා කියපු දර්ශනය ගන්න. දැන් නගර හිමියා වගේ තමයි මේ හිත න්‍යාම දොරටු ටික හදාගෙන තින් Tamanට ඕනේ මට්ටමට. රූප බලා ගන්න ඕනේ මට්ටමට. හදාගෙන තියෙන්නේ. දැන් මේ දොරටුව ඉස්සරහට එන්නේ වැලි කැට ගොඩක් විතරයි. ආයේ එන්නේ නැහැ වැලි කඳු එහෙම හොඳට බලා ගන්න ඕනේ. කෙනා කෙනා මේ ඇහැ මේ දොරටුව ඉස්සරහට ගෙනල්ලා දැන්නේ ඇයි එක්කෙනා එක වැලි කැටේ ගන්න. වැලි කැට ටිකකෝ හිස් අවකාශයයි. වැලි කැට ටික ඇතුලේ ඉන්න කෙනාට පේන්නේ Taman හදාගත්ත දොර හරහායි. දොර හැදිලා තියෙන්නේ කලාප රාශියක් එකට එකතු කරලා පෙන්වන්න පුළුවන් මට්ටමක වීදුරුවක් තියෙන. දැන් ඒ වීදුරුව හරහා බලනකොට වීදුරුවේ ගතිය නේ පේන්නේ. එතන මෙහෙම දෙයක් තියෙනවා වගේ පේන්නේ. ඒක ඉතා සියුම් 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 නලියෙන සබහන් යුක්ත රූප කලාප රාශියක් නිරුංගෝ කියන තැනක තියෙනවා. ওই කලාප රාශියක් එකට එකතු කළා මෙහෙම හැඩයක් පෙන්නේ ජලය වගේ කියලා පේන හැඩේ පෙන්වීම හැටියට මේ ලෙන්ස් එක. එතකොට දැන් හොඳට බලන්න ගැලි කැට තියෙන තැනක මේ ඇහැ හරහා බැලුවම එහි හැකියාව තමයි හැඩ සතහනක් පෙන්වන්න පුළුවන් ගතිය වැලි ගොඩක් දෙනේ. දැන් ඕගොල්ලන්ට පෙනෙන වර්ණ රූපය කියන එක ඇහැට පිටින් පෙනෙන රූපය කියන එක බලන් දැන් ඒ වැලි ගොඩ අයිති කොහටද කියලා. මෙහෙම යමක් පෙන්වීමේ හැකියාව තියෙන්නේ කාටද? ඇහැට නේද? ඇහැ අයිති කාටද? ඇතුලේ ඉන්න කෙනාට. ගොහේ අයිතිකාරයාට. මෙයා තමයි මේ දොරටුව හැදුවේ. මේ දොරේ හැකියාව මෙහෙම යමක් පෙන්වන්නේ. එහෙනම් මේ පේන දේ අයිති කොහටද? ඇතුලට. එහෙනම් ඇහැ රූපය චක්කු විඤ්ඤාණ මේ තුනම බබයක් වුණ ශරීරෙට නෙමෙයි දයිති. ඔය තුනෙන් තොරව මේ ඇහැ පිළිබඳ තියෙන දර්ශන විශ්යේ මුළු ලෝකයේම හම්බ වෙලා නැද්ද? ඔය වගේ කනත් ශබ්දය සෝත විඥාන. ඒ ඇහැ වගේම කන කියන එක තවදුරටුවා. එයාට ඕන විදිහට හැදෙනවා. මේ අවකාශයේ තියෙන මේ දැන්ද මේ අවකාශයේ තියෙනවා ශබ්ද තරංග. මේ දොරටුව මේ ප්‍රසාදී අපි හදාගෙන නැහැ මේ වගේ මට්ටමක ගෝචර වෙන්න. අපි හදාගෙන තියෙන්නේ මේ හර්ට්ස් 16000ක 20000ක වගේ ප්‍රමාණයක සද්දයක් ගෝචර වෙන දෙන්සක මේ තියෙන්නේ. මොකද අපි තණ්හා කිරිය පෙර ජීවිතේ මේ කතා මේ ඇහෙන මට්ටමේ සද්දයකටයි තණ්හා කිරිය. එහෙනම් ඒ මට්ටමේ එකක් සද්ද ලැබෙන්න නම් ඒ මට්ටමේ උපකරණයකුයි දෙන්න වෙන්නේ. දැන් මේ මට්ටමේ සද්දයකට ඔයාට මේ සිවුල් සද්දත් ඇහෙන මට්ටමේ උපකරණයක් දුන්නොත් හරියද? රුපියල් 100කට රුපියල් 1000ක් වටින උපකරණයක් දුන්නොත් හරියනවද? දෙනවද එහෙම කවුරුවත්? රුපියල් 1000කට රුපියල් 100ක් වටින උපකරණයක් දීලා හරියන්නේ නැහැ. දෙන්න ඕනේ මේ මට්ටමේ උපකරණ. එහෙනම් ඔයගොල්ලෝ කැමැත්ත මේ මට්ටමේ සද්දයක් නම් මේ මට්ටමේ සද්ද අහන්න ඕනේ උපකරණයක් තමයි දෙන්න ඕනේ. දැන් දීලා තියෙන මේ මට්ටම. දැන් මේ හර්ට්ස් ප්‍රමාණයක් තියෙන මේකට අහුවෙ. මේක තව වැඩි දියුණු කරන්න පුළුවන් අඩු කරගන්න පුළුවන්. දැන් අපි මේ නොඑක් මීටර හදන්න රේඩියෝ හදනවා කියලා කියන්නේ ඒක බැයිද එක එක ශබ්ද අඩු වැඩි කරගන්න විදිහට හදන්න. හර්ට්ස් ප්‍රමාණය අඩු වැඩි කළා පුළුවන් නේ. මේකත් එහෙම එකක්. එතකොට දැන් මේ මට්ටමේ ශබ්දයක් අපි හිතන්නේ බාහිර ශබ්දය ඇහෙනකම් මේ මීටරේ හැකියාව. උපද්දලා ඇහෙන ශබ්දෙනේ. එහෙනම් මේ සමම්ම සද්දේ හදාගෙන නෙමෙයිද මේ? දැන් මේ කන නැමැති ద్వාරයේ මේ දොරටුවයි අයිති ඇතුලේ ඉන්නේ. ඒ දොරටුවෙන් ඒ කනෙන් අහන සද්දේ එයාගෙනින් වෙන්නේ එයාට ගන්න පුළුවන් මට්ටමකින් තේරෙන්නේ. නැතිනම් තව සද්ද කියලා ওই මට්ටම නෙමෙයි මේ අවකාශ මේ දැන්ද තියෙන්නේ. ඕන තරම් තීටි මේ මට්ටම විතරක් ඇහෙන්නේ. මේ ඔක්කොම තියෙන සද්ද ඇහෙන්න කිව්වොත් ඕ ගල එක ගොස අපිට ජීවත් වෙන්න බැරි. ඒක කිනා කෙනෙකුගේ විපාකයක ඇහෙන මට්ටම විතරයි වෙන්නේ. මේ හිත අවකාශය ධාතුවේ තියෙන රූප ඔක්කොම පේන්න කිව්වොත් අපේ ජීවත් වෙන්න බැරි. අඩිය දෙන්න බැරි මේ අමනුෂ්‍යව පෙනෙන ගාන. නමුත් ඇහැවිලා තියෙන්නේ අපිට දැන් ප්‍රශ්නයක් නෑ. අනිත් මට්ටම් පේන්නේ නැති නිසා මේ පේන මට්ටම විතරයි අපි ජීවත් වෙන්නේ. අපිට අනිත් ඒවා ඇහෙන්නේ නැති නිසා ප්‍රශ්නයක් නෑ. මේ පේන මට්ටමේ තමයි ඉන්න පුළුවන්. ඒ හින්දා විපාකයේ කියන කොහොමද දකින්නේ? ඔය පංච විඥානේ අපේ විපාකය කියලා කිව්වෙත් ඒකයි. මේ ආයතන ටික හැදලා තියෙන්නේ ඒ මට්ටමට. ඒ මට්ටමට විතරක ලැබෙන්නේ වෙන එකක් නෙමෙයි. එතකොට හොඳට දකින්න ඕන කන ශබ්දය සෝත විඥානේ සම්පයක් වුණා. මෙන්න මේ ටික දැක්කොත් ඕගලන්ට බලන්ඩ බාහිර ධර්මතාවයක් ඉතුරු වෙයිද කියලා. ඒ කියන්නේ තමන් වැලි ගොඩ දිහා බලනකොට අපි වැඩි ගොඩක් තියෙනකොට ශනිකව නුවණ අරගෙන ගියෝ මෙහෙම යමක් පෙන්වීමේ හැකියාව තියෙන මේ ඇහැට මේ ඇහෙන් බලපු හින්දා මේ ගොඩක් තේනව නේද? හොඳට තේරෙනවා මම මෙතන බලන්ද පෙර තිබුණේ වැලි කැට ටිකකුයි අවකාශයයි. බැලුවෙන් පස්සේ තියෙන්නේ වැලි කැට ටිකයි අවකාශයයි. බලන වෙලාවෙදිත් මෙහෙම පේන්නේ මේ ඇහි හැකියාව කියලා මේ තමන්ගේම හිතට ඇහැ උපකාරයෙන් තේන දර්ශනයක් ගියා මෙයා බලාගෙන ඉන්න දැන් බා වෙනද වගේ බාහිර රූපයක් බලන්නේ නැහැ. එහෙම ඒව නැහැ. මෙයා මේ රූපය පිළිසින් දකිනවා. නුවණ යනවා මේ මොහොතේදී මෙතන තියෙන වැලි කැට ටික නේද කියලා දැක්කොත් මේ වැලි ගොඩ අවස්ථාවට සමන්තුලම පෙදලා නිරුද්ධ වෙන සිද්ධියක් ඇහැටියට පේන්නේ නැද්ද? පේනවනේ. දැන් ඔය වැලි ගොඩේ ඕගලන්ට පුළුවන් ද කපරාදු එහෙම ගහන්න? දැන් ওই වැලිගොඩට කියන්නකො මිලක් බලන්න. ওই වැලිගොඩ කීයක්ද වැලි කියුබ් දෙකක්. කියුබ් ගන්න මෙන්න ඒක දුලන. දැන් වටිනාකම කියදේවිද? දැන් අනිත්‍යය පේන්නේ නැද්ද වැලිගොඩේ? පේනවා. දැන් ඕගොල්ලෝ පැත්තකට ගියොත් ඔය සිද්ධිය සිහි කරන්න ඕගොල්ලන්ට දැක්කපු වැලිගොඩ සිහි කරලා එන්න පුළුවන් වෙයි. මම කියන එක තේරෙනවද? ඇහැ සම්බන්ධව තෙවුනේ වැලි ගොඩක් නේ අමුතුයෙන් එකක් අපිට පේන්නලා නැහැ දැන්. තෙවුණු වැලි ගොඩ කියලා තෙවුණු සිද්ධියම අනිත්‍යයි නෙමේද මේ ඇහැ අහකට යනකොට? දැන් ලෝකයේ උනේ ඇහින් පෙනෙන දේ නිට්ටි වෙලා නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඇහැට පෙනෙන දේ අනිත්‍ය වෙලා නැද්ද කොහොමද? තියෙන එක බේන්න පුළුවන්. දැන් මම කියුවේ වැලි කැට තියෙන තැනක පුතේ වැලි ගොඩක් කියලා පෙවුන මෙච්චරකල් අපි කතා කරේ අපි වටිනාකමක් දුන්නේ මිල ගණනක් නැන්නේ වැලි කැටයකට නෙමෙයිනේ. වැලි කැටයක් පෙවුනොත් වටිනාකමක් හෝ මිල ගණනක් දෙනවද අපි? වැලි ගොඩක් පෙවුනොත් නේ අපි වටිනාකමක් දෙන්නේ මිල ගණනක් කියන්නේ නේද? දැන් වැලි ගොඩ කියලා මෙහෙම පෙනෙන සිද්ධියක් දැක්කොත් Tamange මනසෙ. එයා කොහොමද දැන දැක තමන්තුලෙපදී නිරුද්ධ වෙන දෙයක් කියලා දැක දැක මේ තමන් ලැබුණු නිසායි ඡායාව වැටෙන්නේ කියලා දැන දැන කණ්ණාඩි පවුඩර් ගන්නවද අපි? මේ මගෙම ඡායාව කියලා නොදන්න කෙනා නම් තිරසනා නම් කණ්ණාඩි පවුඩර් ගන්නවා වගේ ඒකට බුරයි. අපිට තේනවනම් දෙයනේ මේ කණ්ණාඩියේ තිබුණ නෑ අපි මෙතෙන්ට යන්නේ ඉස්සලා අපි ලැබුණ හින්දාම මේ ඡායාව වැටුනේ කියලා දැන දැන දන්න කෙනෙක් කවදාවත් පවුඩර් ටික අරගෙන කණ්ණාඩි ඇතුළයි කියලා හිතනවද? එතන පෙවුනට එතන නෑ කියන එකක් දන්නවද? ඒ වගේ වැලි කැට තියෙන තැනක ගොඩක් වගේ පෙවුන පේනවා. පෙවුනට එතන මේක තියෙනව නෙමෙයි කියලා දන්නවනම් අපි නිල තියන්න කියලා එකක් කරනවද උඹ? කපරාදු ගහන්න හිතනවද අපි ඔකේ? ඒකමයි මේ කියන්නේ. තව පැත්තකින් ඒකමයි. දැන් පේන දේ පවතිනව නෙමෙයි පවතින්නේ වැලි කැට. පේන්නේ වැලි ගොඩ. පවතින දේ අනිකක් පේන්නේ අනිකක්. පේන්නේ නිල් පාට කෙනෙක්. පවතින සුදු පාට ඇඳගත් කෙනෙක්. අර උපමාවේ දොරටුවට එහෙන් ඉන්නේ සුදු පාට ඇඳගත් කෙනෙක්. පේන්නේ දොරටු හරහා බලන නිල් පාට ඇඳගත් කෙනෙක් වගේ. පේන දේ පවතිනව නෙමෙයි පවතින දේ පේනව නෙමෙයි. තමන් යන්න ඉස්සෙල්ලා තමන් ගියාට පස්සේ වැලි කැට ටිකක් සමාධියෝනේ කියලා කියන්නේ නීවරණ ධර්ම කියන්නේ වැලි ගොඩක් තියනවා තියෙන වැලි ගොඩමයි පේන්නේ පේන වැලි ගොඩමයි තියෙන්නේ කියලා මේ වැරද්ද ඇසුරු කළා ඕක ජීවිතේ දල අපේ ජීවිතේ කියන්නේ ආශ්‍රව කිලස් ගොඩක් දැන් කවදාවත් දකින්න වෙලාවෙදි තියෙන්නේ වැලි කැට නේද පැත්තකට වෙලා ගියාම පේන දේ නෑ දැන් තියෙන්නේ වැලි කැට නේද කියලා මේ ටික සිහි කරගන්න බෑ සිහි කරගන්න ඇත්ත සිහි කරනකොට කන්ද වැවිලා ඇතුලෙන් හරස් වෙන. ඔකට තමයි නීවරණ කියලා කියන්නේ. ආවරණීය ධර්ම කියන්නේ. උගලන්ට බෑ තියෙන යථාභූත ස්වභාවය දකින්න ආද. ඇයි? දැන් අපි මේ වෙලාවෙදිත් සිහි කළොත් වැලි ගොඩක් මේ සිහි කරන එක මනසයි එතන තියෙන වැලි කැට නේද? මෙහෙම දෙයක් එතන නෑ නේද කියලා ඇත්ත දකින්න බෑ. බලන්න මෙහි හැදුවත් පේන්නේ කන්දක්ම මනසට ආවරණය වෙලා. කන්දම ඒකමයි මහත්තයා නීවරණ කියලා කියන්නේ ආවරණීය ධර්ම කියන්නේ ආවරණීය ධර්ම කියන්නේ බාහිරින් නෙමෙයි තමන් තුළම ඉපදිලා තමන්ගේ මනසෙන්ම ආවරණය කරන. එතකොට අපි තුළින්ම ඉපදිලා අපේ ඉදිරි පිටින් පේනකොට මෙතන ගියහදී ඇත්ත පේන්නේ අපිට අපේම චරිතයයි හම්බ වෙන. ඉතින් ඔය වැලි කැට ටික වගේ මේ හැම වස්තුවක්ම දුව පුතා ගෙවල් දොරල් කියන ඔක්කොම හැදලා තියෙන රූප කලාප කලාපෝලේ. ඕජට්ටමකන් රූප කලාපං ආහාර තීති ආහාර. අපි පුද්ගලයා දුව කී පුතා කියලා හිතුවට කනබුන ආහාර නිසා රූපය හැදෙන්නේ. කනබුන ආහාර කියන්නේ මොනවද? පත්පාං කවපු මුංගට මොනවද? වෙනනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ අෂ්ටමක රූප කලාප මේක හැදෙන්නේ. එහෙනම් ওই රූපකලාප දින දැනක අපිට මේ හැඩයක් පේනවා. මේ රූපකලාපේ කලාපේ අයින් කෙරුවොත් මේ පේන හැඩේ නැති වෙයි. ආයෙත් මේ රූපකලාපේ කලාපේ හයි කෙරුවොත් මේ හැඩේ පේන්නේ. එහෙනම් මේ ආයතනයේ හැකියාවක් මෙහෙම රූපයක් පෙන්වන එක. එහෙනම් අර වැඩි ගොඩක් කියනවා වගේ මේද අපි ධර්මල්ලංගෙන් සැපදුක් විඳින්න පුළුවන් මට්ටම තියෙන්නේ අපේම පිහිටේ. අනුන්ගේ පිහිටෙන් අපි සැපදුක් විඳින්නේ නැහැ. අපි මේ ජීවත් වෙන්නේ අපේ පිහිටෙන්, අපි සැපදුක් විඳින්නේ අපේම පිහිටෙන් කියලා දකින්න. මේක හරි ප්‍රශ්නයක් වෙනවනේ. තමන් කරන කර්මයට අනු විපාක බින්දු නැත්තම් තමන්ට සැප දුක් අනුන්ට පුළුවන් වුණොත් තමන්ට සැප දුක් දී ගන්න එහෙනම් අනිත් කෙනාට පුළුවන් වෙනවා නිවරද? නමුත් අපි අද අවිද්‍යාවට එහෙම දැක්කට යථාර්ථයේ විසඳලා තියෙන්න ඕනේ අපිම සැප දුක් උපදවාගෙන අපේ කෙලෙස් වලට අපිමයි විඳින්නේ කියන මට්ටම නේ. එතකොට මට මේ හැම කාරණාවකින් මතක් කරන්න තියෙන්නේ ඔන්න ඔය වගේ ධර්මතාවයක් වෙලා ධර්මතාවියක් යෙදිලා මේ ජීවිතය කියනක පවතින. ඔන්න ඔය ඇත්ත නොදන්නා කම ලේසි නෑ. වැරද්ද කියනක ලේසි නෑ. මේ සසර මුල් කෙලවරක් වෙන්නේ නෑ කියන. එතකොට මේ වැරද්දේ ගුරුව කොච්චරද කියනක හිතන්නවත් නෑ. වෙන්නන්නේ මෞමල දුකට අඳුපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි කියන මුහුදේ නිකමට හිතන්නකෝ පේන ප්‍රමාණය තියෙන වතුර ටික. කයල ගහන්න. කොච්චර ඇඳිල්ලක් අඳන්ද ඇද්ද? දැන් කොච්චර අම්මල උරුම වෙන්න ඇද්ද? කියන කොච්චර ඉප දෙන්න ඇද්ද? බුදුහාමුදුර කියන්නේ කෙනෙක් ඔය හපතර ගන්නවත් බුදු කියන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ කොච්චර ඉප දෙන්න ඇද්ද? කොච්චර කල්ද මේ ඇත්ත නොපෙන කියනක හිතන්න. ඒ තරම් වැරද්දක් ඇසුරු වෙලා ඇසුරු වෙලා ඇසුරු වෙලා මේක ලියා ගන්නවා කියන එකත් එක ජීවිතයේ කරගන්න පුළුවන් ඒකත් පුදුම වාසනාවක් ලොකු දෙයක්. ඒකයි මේක කොච්චර කිව්වත් තේරෙන්නේ නැත්තේ ආසෝ ආසෝලි ගහින වැලි ගොඩක්මයි තියෙන්නේ තියෙන වැලි ගොඩමයි තියෙන්නේ තියෙන වැලි ගොඩමයි තියෙන්නේ කියලා ඇහෙන් දැක්කත් හිතෙන් දැක්කත් හිතලා 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 ඒක ජප වෙලා නම් දැන් ඒක ගන්න උත්සාහවත් වෙන්න ඕන. ඕනම දෙයක් අපි දන්නවා ටික කලක් කරනකොට කුරුණාම අපහසු නෑනේ. දැන් මේ වැරද්ද විදිහට බලලා 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 ඒක හුරු වෙලා නම් දැන් මේක ගන්න අමුතුවෙන් ඕනේද? નિરાයාසයෙන් ලැබීම පුදුමයක් නෙමෙයි. නිරායාසයෙන් ලැබුණට නොමිලි ලැබුණට අපහසුකම් ලැබුණ තොරව ලැබුණට මේ ලැබීම නිකන් ලැබීමක් නෙමෙයි. හරි විහෙස මහන්තිලා බොහෝ කාලයක් කුරුකල ගත්ත උරුවක් මේ තියෙන්නේ. හැබැයි අරගෙන තියෙන තමන්ට දුක් විඳින පුළුවන් විදිහට ඔය විදිහටම පුරු කරන්න පුළුවන් එකක් කියන්නේ. අනිත් පැත්තට බැලුවෝ අනිත් පැත්තට බලලා බලනකොට ඒ හුරුව හුරු වෙනවා ඊට පස්සේ. ගෙදරක මේ මෙතන බිත්ති අපි ඔරලෝසුවක් ගහලා තියෙනවා. වෙලාව බලන ඕනෙනෝ ටක් ගාලා මේ බිත්ති දිහා බලන් හුරු වෙනවා. ඔහොමම බලනවා. ඕක දැන් හුරුව ඉබේම වෙලාව කියලා ඕන වෙනකොට ශනිකව මේ දිහා බලනවා. ඉබේ. කියන හුරු වෙනවා. ඔක කොච්චර හුරුව කියන කියනොද ඔරලෝසුව ගලවල පැත්තක තිබ්බොත් හදිසි. වෙලාව බලන්න ඕනනකොට අමතක වුණොත් ටග්ගල බලන්න බැයිද? බලල නැද්ද? තේරෙන්නේ? ආස්ත්‍රව කියන හුරුව කියන. එතකොට බලන්න ඒ හුරුව කියන එක මේක පදන මේ තියෙන හින්දා බලනව නෙමෙයි මේ ඇතුලෙන් ක්‍රියාත්මක කරන ගතිය. ඒ වස්තුව නැතත් මේක යොදවන. දැන් එතනින් ඔරලෝසුව ගලවල වෙන තැනක් ගහලා එතන බලන්නකො මේ හුරුව අතහැරිනවා කාලය කරනවා දැන් මෙතෙන්ට හොබේ. ඒ වගේ දැන් මේ විදිහට බලලා හුරුවනේ. දැන් ඕගොල්ලෝ මේ විදර්ශනාව කියන්නේ ධර්මය අහගන්නවා කියන්නේ මේ ඇත්ත. දැන් දැක්ක ඔය ක්‍රමය මේ හුරු වෙච්ච ක්‍රමය නැවත නැවත සතර උපදින්න හේතු වෙනවා. ඇයි? උපදින්න හේතු නාස්ති වෙන මොකුත් නෙමෙයි. මේ බලන ක්‍රමයට බලලා ඉවර වෙනකොට ආපහු ඇති බව මෙලඹ සිටින ක්‍රමයක් මේ තියෙන්නේ. නිමිති හිතුන ඔය විදිහට නිමිති හිතනෝ තියෙනකම හොයාගෙන එනවා කියන එක ධර්මතාවය. මේ එකින් එකට සහේතුක වෙලා තියෙනවා. ජීවිතය තුළ ඔය සිද්ධිය වෙද්දි මරණාසන්න මොහොතේදී තියෙන එකට යනවා. දැන් අනිත් පැත්තට අපි හුරු කරනවා මෙතන සම්මා දිට්ඨි ඇත්ත ඇති හැටි කියලා කියන්නේ. ඒ විදිහට බලුවන් කියන වාසිය තමයි දැක්වහම පේනවා. ආපහු යනකොට පෙනීමෙන් පස්සේ ඉවරයි. දිට්ඨි දිට්ඨ මත්ත. දැකීම දැකීම කියලා ආයෙ තියෙනවා නේ මේ කියන තැන. එතකොට ආයෙ තියෙන එක බලන් දෙන්න බෑ. එතකොට මොකද වෙන්නේ? ජරා මරණ දුක නැහැ. ඒ ක්‍රමයේ හැටි. ඒ හින්දා මේ දර්ශනය දකින්න පුළුවන් තැනට එනකොටම ඒ දැකීමම දර්ශනයට දර්ශනේ නම් කරනවා සම්මාදිට්ඨිය කියලා. මේ ඇත්ත දකින සිත සෝවාන් සකදාගාමි කියලා නම් කළා මිසක සෝවාන් සකදාගාමි කියලා එකක් නෑ අය. දැන් අපි හිතාගෙන ඉන්නේ මාර්ගඵල සිත් වලින් ඇත්ත දකින්නවා කියලානේ. ඇත්ත දකින්න හිත හඳුන්වනවා මාර්ග සිත්ඵල සිත් කියලා. දැන් දෙගෙන සෝවාන්සක දගාමි කියන සිත් කොහෙන්ද සෝවාන්සක දගන්නේ? ඇයි සෝවාන් සිතෙන් සකදාගාමි සිතෙන් ඇත්ත දකින්නවා නම් ඒ කියන්නේ ඇත්ත දකින්න ඉතල දැන් මේ සෝවාන්සක දගාමි සිත් තිබිලා. මේ සෝවාන්සක දගාමි නේ කොහොමද? ඇත්ත දකින්න මට්ටමේ හිත හඳුන්වන සම්මා දිට්ඨි කියන්නේ මේ ඇත්ත දකින්න හිත හඳුන්වනවා මාර්ග සිත්ඵල සිත්. ඔය ලෝකය කියන එක බඹයක් වමන ශරීරය තුලින් දකින්නකොට මෙච්චර කල් හිටපු ලෝකෙ මිදුනොත් ඊතර වෙන්න උගලන්ට ලැබුණොත් ඒ හිතට නම් කරන්න ලෝකෝත්තර සිතක් කියලා. ලෝකෙන් ඊතර වෙන සිතක් කියලා. ලෝකිය ඇතරෙන සිත. යම් සිතක් තමන්ගේ පරිබාහිර ලෝකය කියන එකේ හදනවන ලෝකය කියන එක පවත්වනවා. තමන් දකින්න පෙරත් තිබුණ දකින්න වෙලාවෙ තියෙන දැක්කයන් පස්සේ ලෝකය කියලා එකක් ඉතුරු වෙනවා නම් ඉතුරු කරනවා නම් ඒ සිත් ඔක්කොම දකින්නේ ලෞකික සිත් කියලා. ලෝකෙදි ඉඳලා තියෙන සිත් කියලා. දකින්න පෙර තිබුණේ නැහැ. දකින්න වෙලාවෙදි තියෙනවා නෙමෙයි පෙනෙන්නේ. ලැක්කයන් පස්සේ නිරුද්ධ වෙනවා කියලා ලෝකය ඊතර වෙන විදිහට. ලෝකය අතහැරන විදිහට දකින්න පුළුවන් නම් තාම දන්නව විතරයි. දකින්න පුළුවන් නම් ඒ හිත නම් කරන්න ඒ පරියාය. ලෝකෝත්තර සිතක් කියලා. ලෝකෙන් ඊතර වෙන සිතක් කියලා. අමුතු වචන වලින් ඉව කරන්න ඕනේ ඒ අර්ථය දකින්න. එතකොට ලෝකය කියන එක බඹයක් වමන ශරීරයෙන් දකින්න පුළුවන්. අපිට අපේම මනසින් උපන්න වැලි ගොඩක් හම්බ වෙනකොට ඒක ගන්න තණ්හා කරනවා කියන එකක් නෑ. අපේම මනසින් උපන්න ලෝකයක් හම්බ වෙනකොට ඇලෙනවා බෙදෙනවා කියලා එකක් නෑ. ඒකයි ලෝකෝත්තර කියන ලේසි නෑ. ඔබලන්ට දකින්න වෙනවා මේ උපමාව හරහා ජීවිතේ තමන් කියලාවත් පනව ගන්න බෑ. දෙමි කියන හැඟීමවත් ඉතුරු කරන්න බෑ. මේ රූපය දිහා මේ ඇහෙන් බලනකොට මෙහෙම සතර මහා ධාතු මේ රූප කලාප තියෙන තැනක මෙහෙම හැඩයක් පෙන්වන එක මේ ඇහි හැකියාව. එහෙනම් මේ ඇහෙන් උපද්දව පෙන්නපු රූපයකට යයිත් මම කියලා ඉන්නේ මේ. ඒකත් වෙනවා මේ අතට. මේකත් විතරක් මේ මම මේ දර්ශනයක් එහෙම දකින්නවා නෙමෙයි. ආය ආධ්‍යාත්මික බාහිර වෙනම දෙයක් තියෙනවා. අපිට ගොඩක් ප්‍රශ්න වෙන්නේ මෙහි දැන් වැඩි කොටගෙන දකි. නමුත් හොඳට පුද්ගලයා වැටගෙන ඉති. නමුත් ඔය න්‍යාය යන්න ඕනේ. ආය ආධ්‍යාත්මික බාහිර කියලා බෙදෙන්න බෑ. ඒ ඇහැට පේන සිද්ධියම එහෙනම් මෙහෙම අදාත්මිකයි කියලා පේන දේ තුලත් මෙහෙමයි නේද? කියලා ආධ්‍යාත්මික බාහිර කියන දෙක අතරින්නේ. දෙකක් නෑ දායකලා. තමන් කියලා පනවන්න දැනක් නෑ. ඔව් දැන් අදාල නැහැ. දැන් අන්තිමට ගත්තාම මේ ලෝකය කියන්නේ එයා හොඳට දන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු ඇසුරු කරගෙන මේ විඥානය පවතින මේ කය සවිඥානකයි. මේක පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තේ. ඒ ආයතන ටික එයා දන්නේ නුවණ විතරයි. ඇහැ කන දිව නාසය ශරීරය Tamanට තේින්දම දැන් තමන් අපිට මේ ලෝකේ ඕනම දේ මුළු පොළොවම බලන්න පුළුවන්. නමුත් හිතගෙන ඉන්න දෙන දෙන්නේ නැහැ. ඒකත් බලනවා නම් පොළොවෙන් වෙන් වෙන්න මොන උඩපහින්දවත් වෙනවා. ඒ වගේ මේ ඇහෙන් ඕනම දේක් බලන්න පුළුවන්. නමුත් ඇහැ කියන දැනට යොමු කළා නම් හිත බලන්නේ ඒ ඇහැ පේන්නේ නැහැ. නේද? එතකොට හිත පිහිටලා තියෙන කය පේන්නේ. මොකද මේ ඇහින් බැලුවහම රූප පේනවා මිසක කය පේන්න පුළුවන්ද? ඒකයි Taman ඉන්න තැන බලෙන්ද පුරාණ කර්මෙන් හටගත් තැන කෙලෙසිය දෙන්නේ. වෙනවා. ඉතින් මේ ස්කන්ධ කිසිම දෙයක් මම කියලා පනව ගන්න පුළුවන් තරක නෑ. ඒ දැක්මකේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකේ එකකවත් මම දකින්න බෑ. බාහිර. එතකොට ආධ්‍යාත්මිකයට නුවණ එන්න ඕනේ. ආධ්‍යාත්මිකයි කියලා කියන්නේ මම හෝ මගේ නෙමෙයි. ප්‍රතිසන්දි වශයෙන් මේ පැමිණි විඥානයේ සතර මහා ධාතු රූපේ අසුරු කරගෙන ඉන්නකොට මේ ආයතන ටික ඇදිලා තියෙනවා. ඒ ආයතන ටික අසුරු කරගෙන හිත පවතින නිසා මේ කය සවිඥානිකයි කියන තැනකින් නෝන දකින්න ඕන. හැබැයි මේ ආයතන කවදාවත් දැකලා නැහැ. හැබැයිදල නෙමෙයි මේ දැකීම අපේ ජීවිතේට අදාළයි. ඔකට මම උපමාවක් කියන්න. දැන් පුරාණ කර්මෙන් හටගත් දේ තමයි අනිදර්ශනයි, දකින්න බෑ. යම් වෙලාවක හිතන්න හෝ කියන්න හෝ කරන්න පුළුවන් නම් අපේ දැනුම් පතේට එන හැම දෙයක්ම කර්මයි. පුරා නව කර්ම තමයි සිද්ධියේ කියන්නේ. පුරාණ කර්මෙන් හටගත් ටික හිතන්න කියන්න කරන්න බෑ. ඔකට මම මෙහෙම එකක් කියන දැන් අවුරුදු 3-4ක පුංචි ළමයෙක් හිටියොත් මේ පුංචි ළමයාගේ ඇඟේ ඇතුලේ නැද්ද වකුගඩු හදවත කියලා කියන්නේ. කියනවානේ. දැන් මේ ළමයා දන්නවද මෙන්න මේකටයි වකුගඩුව කියන්නේ, මෙහෙමයි වකුගඩු හරස්කඩ, මෙන්න මෙහෙමයි හදවත, මේ හදවත මෙන්න කෘත්‍ය මේකයි. විදර්ශනා කරන්නවත් දන්නවද හද වකුගඩුව කියන්නේ හරියට ඉදුණු අඹ ගෙඩි දෙකක් වගේ මේ සිදියකින් වැහිලා තියෙන්නේ ඕවා. නැත්තම් හදවත කියන්නේ රත් පැහැයෙන් යටි කුරු කළ නෙළුම් මලක් වගේ කියලාත් හිතන්න ගන්නවද? දැන් මේ ළමයාට වකුගඩුව හදවත ගැන මොනවද හිතන්න පුළුවන්? හිතන්නේ මොනවද? මොනවද කියන්න පුළුවන්? මොනවද කරන්න පුළුවන් යාට ඒ ගැන? වකුගඩුව දන් දෙන්න ඕන කියලා කියන්නේ හැදේ. හදවත දන් දෙන්න ඕන කියලා කියන්නේ හැදේ. එහෙනම් වකුගඩුව විකුණ සතෙක් මරන්න ඕන කියලා පවක්වත් කියන්නේ හැදේ. පිනක්වත් කියන්නේ හැදේ. දැන් මෙයාගේ ලෝකේ වකුගඩු වලින් හදවත් වලින් සුඤ්ඤ නැද්ද? එයා දන්නවද? දන්නේ නැහැ. එයාට හිතින් කීම් කිරින් කරන්න බැරි වුණාට බැරි තැනක තිබිලා නමුත් එයාගේ ජීවිතයට ඒක උදව් වෙලා නැද්ද? ජීවිතේ පවතින්නේ නැද්ද ඒ නිසා? එයා නොදන්නා තැනක තිබිලා ජීවිතේ පවතින්න උපකාර වෙලා නැහැ. හිතින් කීම් කිරින් කරන්න බැරි වුණා කියලා නෑ නෙමෙයි. හිතින් කින් කිරින් කරන්න බැරි වුණා කියලා නෑ නෙමෙයි කියනවා. තියෙන දේ විඥානීය අත්දැකීමට ගන්න බැරි තැනක තියෙනවා. ලොකු වෙනකොට මේ ළමයා මේ ඇහැට පිටින් තියෙන නිමිත්තක් හරහා, මේ කයට අයිති නැති ඇහැට පිටින් තියෙන නිමිත්තක් හරහා, ඒ කියන්නේ ඇහෙන් වීඩියෝ පටයක් බලනවා, මේවට තමයි වකුගඩු කියන්නේ, මේ තමයි වකුගඩු හරස්කඩ, මේ තමයි හදවත, මේක කපාට මෙහෙම තියෙනවා කියලා හොඳට නිමිති අරගෙන වකුගඩු හදවත ගැන දැනුමක් ඇති කරගන්න. දැන් මේ වකුගඩු ගැන හදවත ගැන මෙයා දැනුම ඇති කරගත්තේ කොයි හරහාද? අර ඇහෙන් බලලා වීඩියෝ පටේ. YB සිච්චෙක් නම් දැන් මිනිහක් කපනවා. මිනිහ කපන එක තියෙන්නේ මේ ඇහැටනේ, ඇහැට තියෙන රූපයක් නේ. ඒ රූපය හරහා මේ තමයි ළමයි, මේ වකුගඩු, මේ තමයි හදවත කියලා දැන් දැනුමක් ඇති කරගන්න. දැන් හදවත ගැන වකුගඩු ගැන හොඳ දැනුමක් තියෙනවා. එයා හිතයි මංගාව තියෙන වකුගඩුත් මේ වගේ කියලා. ඒ හිතීමත් එයාගේ මනෝමය. මේ ඉගෙන ගැනීමත් ආගන්තුක උපක්ලේශයක් නෙමෙයිද? ආගන්තුකව පැමිණි දැනුමක් නෙමෙයිද? ඔය දැනුම තිබුණත් නැතත් මේ හදවත වකුගඩු කලින් තිබුණද නැද්ද? තිබුණා. මේ දැනුම ආවා කියලා මේකට මොකද වුනේ? මේ තිබුණ එකට මොනවද එකතු වුනේ? හොඳට දකින්න, අද මේ වකුගඩුව හදවත කියලා විස්තර ටිකක් ආවන මේ නව කර්ම. මේ තියෙන වකුගඩුව හදවත නැති වෙච්ච දවසට තව හදවතක් වකුගඩුවක් හදාගන්න තියෙන ටික ඔය. අද ඔය හිතේ තියෙන හදවත වකුගඩුව නැති කරලා නැති කළාම ආයෙත් මේක නොදන්නා තැනකට එන්නේ. පොඩි ළමයාගේ වගේ. නමුත් ඒ කියන මේකින් කියන තියෙන කෘත්‍යයට කොල්ලු කරනවා නෙමෙයි. තේරුණා මේ කියන්නේ? මේක ජීවත්ව තියෙන කම්ම තිබිලා ඒක අතහැරෙයි. ඒක ජීවත්ව තියෙද්දි නිවිති නැති නිසා තමන්ට දුකක් නෑ. අනිමිත්තයි. බාහිර කර්මාදී නිමිති තිබුණ එක අතහැරුණු නිසාත් වකුගඩු ගැන නිමිති නෑ. මෙයා වකුගඩු හදවත ගැන අනිමිත්තවයි ඉන්නේ. පොඩි ළමයා පොඩි කාලේ අනිමිත්තව හිටියා වගේ ලොකු කාලෙදි බාහිර මම මේ දැක්කේ වීඩියෝ පටයකින් මේ දැක්කේ මිනිහක් කපන එකක් මේක රූපායතනේ නේ කියලා දැකලා මේ තියෙන සිද්ධියට ගැට ගහන්න බැරි වුණොත් ඔතන තියෙන කර්මය කියන්නේ එක මේ තියෙන එක මේකමයි මේක නේමම නේන. ඇයි මේ බැහැර එකක් වෙන්න බැයිද කියන මට්ටමක තර්ක කළා මේක ගලපවන්නේ මම. නමුත් Taman දැනගන්න ඕනේ මොන විදිහට තර්ක කළොත් මේ දැනුම ආගන්තුකම. ආගන්තුක උපක්ලේශේ උපක්ලිට්ට. ආගන්තුක උපක්ලේශේ මේ කර්මයි. මේ දැනුම කිසිම වෙලාවක ආයතන. ඒ වගේ ආධ්‍යාත්මිකයි කියපු තැන අඹයක් වමන ශරීරයේ කියපු තැන ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ටික අර පුංචි ළමයා කිසිම දෙයක් නොදන්න ඉතින් කින් කරින් කරන්න බැරි තැනක වකුගඩු හදවත ඇතුළු හිටියා වගේ යස්ත තියෙන. බාහිර රූපයක් දිහා බලලා කටකොට දෙකට ඡායාවක් දිහා බලලා මේ ඇහැ නේද කියලා වුණ ඒකේ නිමිති අරගෙන මේ ඇහැට පෙනෙන රූපයක් දිහා බලලා මේවට තමයි ඇස් කියන්නේ මගේ ඇස් මේ වගේ කියලා හිතලා පත්‍රයක කඩදාසියක් දිහා බලලා මෙහිමයි ඇහැ කියන්නේ මේ ඇහි කලුවේ ගිරියාව සුදු ගිරියාව කියලා විස්තර ටික අදාපි හදාගෙන ඉන්නවන්නේ. ඔය දැනුම තිබුණත් නැතත් මේ ඇහැ කියන එකෙන් වෙන්න තියෙන ටික වුණා. අද අපිට ඔය ඇහැ කියලා හිතන්න පුළුවන් සිහි කරගන්න පුළුවන් හීනෙන් දකින ඔය කඩදාසි පත්‍ර වලින් පෙනෙන මට්ටමේ ඇහැ අද අපිට තියෙනවා. ජීවෙන් දකින්න පුළුවන් මට්ටමේ ඇහැක් අද අපිට තියෙන්නේ. තව කෙනෙක් දිහා බලලා බලන්න පුළුවන් ඇහැක් අද අපිට තියෙනවා. කන්නාඩියක වීදුරක පතිත වෙන විදිහක් අපිට තියෙනවා. අය යම කරන්න පුළුවන් ඇහැක් නෙවෙයි බොරු ඇහැක් අපිට තියෙනවා. මේ ඇහැ කියන්නේ සැබෑ ඇහැ නැති වෙච්ච දවසට ආපහු ඇහැක් හදාගන්න තියෙන දැනුම නිසාක ඔය දැනුම අද ඇහැ කියන දැනුම ඇහැටයි තියෙන්නේ. ඇහි සැබෑම සත්‍යය දැනගන්නත් බෑ. මොනින්ම දකින්න වෙන්නේ? ඇහැ කියලා කියන්නේ යම් වස්තුවක් පෙනෙනවා කියන සිද්ධියෙන් ඇහි ඉදින් දකින්න. අපි දැක්කා අර බවංග මට්ටමේ සිටේ. ඇහැ උපන්නා කියලා කිව්වේ රූපේ දැක්ක කියන එකේ ලක්ෂණ දොරටුව දිහා දොරටුව දැක්කනම් ඒකට තියෙන දොරටුව දිහා දොරටුව පේනවා දොරටුව ගැන දන්නවා කියන තියෙන ලක්ෂණ තමයි ඉන්න පිටින් ඉන්න පුද්ගලයා පෙනිලා. සාපේක්ෂය. ඉරියව් හතර කියන එක තියෙන්නේ අපි මේ රූප සද්ද ගන්ධ බාහිර නිමිති හරහා ඉරියව් හතර අදාගෙන. නෑ. ආ දන්නේ නෑනේ අපි. නිදිලා. මොකද? ආධ්‍යාත්මික ආයතනය කියලාද කියනවනේ මේ ඉරියව් හතර පනවන්න පුළුවන් ද නිර්වින්දන එන්නත් දුන්නු කෙනෙක්ගේ. එතනනේ මේ ගෘහයේ අයිතිකාරය. හැම වෙලාවෙම මේගේ මේ Taman කියලා මයින්ඩ් එපා. මේක ඇතුලේ තමයි ඉන්නේ. මේ දැන් අද අපි මම කියලා මයින්ඩ් හුරු වෙලා තියෙන මේ ඇහැට සාපේක්ෂවනේ. මේගේ අපි ඉන්න. ඕගොල්ලෝ මේගේ Taman කියලා හිතුවත් හරිද? ගෙදර කට්ටියයි කියලා හිතුවොත් මේ ජී ඇතුලේ ගෙදර කට්ටිය ඉන්නේ. ඇයි ජී තමන් කියලා ගන්න? ජී ඒ දොරගාවට අවස්ථාවට යනවා. තමන් කියන හැඟීම, මම කියන හැඟීම, පුද්ගලයා කියන හැඟීම අර සිතේ ඇතුළු වෙන්නේ. අපි හිතාගෙන ඉන්නේ මේ ජීම මමයි කියලා. ඉබ්බා යන තැන උගේ ජී අරගෙන යනවා වගේ මේ අපි ජීත් එක්ක යන්නේ. බුදුරජාණන්සේ උපහොඳ උපමාවක් පෙන්වනවා මහන්නේ දොරටු හයක් තියෙන සාකාරයක් තියෙනවා තාප්පයක්. මේ තාප්පේ ඉන්නවා විදර්ශනා උපමාවක් දෙන්න. ඔය හාත්ව හාත්පස මීයකට බලලෙකුටවත් වෙන යන්න බෑ තාප්පෙන් මේ දොරටු හයෙන් තොරව. විශාල රාජධානියක් තියෙනවා ප්‍රාකාරයකින් වට කරලා ප්‍රාකාරේ වටේට දොරටු හයක් තියෙනවා. ওই දොරටු හයෙන් බාහිර මේ රජයට ඇතුල් වෙන්නවත් පිට වෙන්නවත් මීයකට උකුණකට මකුණකට යන්න තැනක් නැහැ. ඔය දොරටු හයේ දාලා තියෙනවා දක්ෂ වික්ත පඬිත දොරටු පහක්. දන්නා හඳුනන අය ඇතුල් කරන්නත් දන්නා හඳුනන අය පිට කරන්නත් නොදන්නා නොහඳුනන අය නොකන්න. ඔය රාජධානී රජුරෝ නැත්තම් නගර හිමියා කොහෙද මේ නගරේ මැද්දේ සිවුමන් හලක් හතරමන් හන්දියක් ගියක් හදාගන්න. ඔන්න ඔය ගිය ඇතුලේ තමයි නගර හිමියා ඉන්නේ. දැන් මේ තාප්පෙට පිටින් ශීඝ්‍ර දූතයෝ ලක් වෙනවා. ඒ කියන්නේ කී වෙනත් රාජ්‍ය කියලා දෙන්නේ වෙනවා. දොරටු ගාවට එනකොට දොරටු පල්ලගෙන් අහන මේ නගරේ නගර හිමියකෝ. ඊට කියනවා මැද සිව්මන්සලක ඉන්නවා. ඊට පස්සේ මේ දොරටු පාලයාගෙන් අහලා අර පණිවිඩකාරයෝ දෙන්න ඇවිල්ලා නගර හිමියට වචනිය පවර්ලා දීලා ආපු දොරටු මෙ යනවා කියලා බුදුහාමුදුරුවෝ උපමාවද. උපමාව මීයකට බලලෙකුට තෙංගන්න බැරි මහා ප්‍රාකාරයක් තියෙනවා දොරටු හයක් තියෙනවා වගේ මේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ දොරටුවල් හය සහිත මේ ආයතන ටික තමයි ඔය ආයතන හයෙන් තොරව ඇතුලෙන් පිටතට පිටලෙන් ඇතුලට මීයකට කුඩුකට යන්න බෑ. ආයේ කිසි දැනුමක් එන්න වෙන වෙන ක්‍රමයක් නැහැ. දොරටු හයෙන් ඇරෙන්න මේ නගරෙට යන්නෙත් වෙන සම්බන්ධයක් නැහැ. එතකොට මේ දොරටුව ගහව ඉන්න දොරටු පල්ලෙක් දක්ෂියත් ඒ වගේ තමයි සිහිය. මේ විදර්ශනා භාවනාව ගැනයි පෙන්වන්නේ. සිව්මන්සලක නගර හිමියෙක් ඉන්නවා කියන්නේ සිව්මන්සල තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. සිව්මන්සල තමයි නගර හිමිය තමයි විඤ්ඤාණ. මේ විඤ්ඤාණය සතර මහා ධාතු කය අතුරු කරගෙන ඉන්නවා. ඉන්නකොට මේ ආයතන ටික හැදිලා මේ තියෙන්නේ. දැන් ශීඝ්‍ර දූත යුවල කියනවා කියලා කියනවා. ඒ කියන්නේ ශීඝ්‍ර දූත යුවල කියන්නේ සම්මත විදර්ශන. ඇහෙන් රූපයක් දකින්නකොට සිහි ඇතුව සමත විදර්ශනා ධර්මයේ පණිවිඩය තමයි ලබා දෙන්න ඕනේ. මේ යමක් දැක්කද මේ පේන දේ පවතිනෝනේ පවතින දේ පෙනෙනවා නෙමෙයි කියන උත්තරේ තමයි මේ පෙනෙන දේ හරහා නගරින්යට බාර දෙන්න ඕනේ. ආමගින්ම යනවා. ඒ කියන්නේ මෙතන ගොඩ නැගිලා තින්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා මේ කිංසුකෝපම කියලා සූත්‍රයක් තියෙන සංහිඳියායි. ඔන්නයි සූත්‍රේ හරි ලස්සනට මේ සිද්ධි විස්තර කරනවා. නගර හිමියා සිව්මන්සලක ඉන්නකොට බාහිරින් ඇවිල්ලා දොරටු පාලය අහරා මේ පණිවිඩය පවර්ලා දෙන්නේ. ඒ නිසා ඕගොල්ලෝ දකින්ද නගර හිමියා මේ නගර හිමියා නෙමෙයි මේ ඇහැට මම කියලා මනිනකොට පුද්ගලභාවයේ හිටින්න එක හතර ඉරියව්ව පවතින එක නවත්තන්න බෑ. මේ කය රකින්න එක නවත්තන්න බෑ. ඕගොල්ලෝ තීරණය කරන්න එපා මේ ඇහැට Taman කියන තැනක. මේ ගේ ආධ්‍යාත්මිකයි කිය වෙන මොකුත් නිසා නෙමෙයි ඇතුලේ ඉන්න කෙනාට මේකයි අයිතිය තියෙන නිසා. එයා හදාගත්ත නිසා. එයා හින්දා නෙමෙයි. මේ ගේ අයිතිකාරයා ගේ නෙමෙයි. මේක මෙයාට අයිති මෙයාගේ දෙයක් කියලා කියන්නේ එයා හදාගත්ත නිසා. ඇහැ කන දිව නාසය ශරීරය ආධ්‍යාත්මිකයි කියලා කිව්වේ ඒ තමන් හින්දා නෙමෙයි. තමන් හදාගත්ත හින්දා මේ ගේ අයිති මේ වත්ත මේ ගිදර කන්තියට අයිති මේ ගේ කියලා කියන්නේ ගේමයාද? එයා හදාගත්ත නිසා. හදාගත්ත නිසා මේ සම්පූර්ණ ගේ දකින්න. ගේ තමන් කියලා දකින්න එපා. මේ ගේ ඇතුලේ ඉන්නේ මේවා මේ තමන් හදාගත්ත තණ්හාවට. තණ්හාව කියේ මොකටද? මේ අපි මකුලුව දැලෙලලා පැත්තකට වෙලා ඉන්නවා වගේ මේ විඥානයේ සතර මහා ධාතු ඇසුරු කරන මේ භවංග මට්ටමේ ඉන්න මේ දැලෙලලා චක්කුසෝත ගන්න ජීවා කායි මේ ගියේ හදාගෙන තියෙන්නේ මොකටද? සංහවට. මොකේදද? ගොදුරු ගන්න. මකුලුව දැලෙලලා තියෙන ඌට කන්නහවට ගොදුරු ගන්න නෙමෙයිද? මේ ඇහැ චක්කු ප්‍රසාදයේ හැදලා තියෙන ගොදුරු ගන්න හැම වෙලාවෙම රූපයක් අවුත් ගොදුරු කරගන්න. ගොදුරු කියන්නේ ආහාරය. එහෙනම් රූපයද කියන ගෝචර ධර්මයක් කියලා. ගොදුරු වෙන එක. කන කියන එක හදලා තියෙන දැල්ල මොකද ගොදුරු ගන්න. හඬ, සද්දය ගොදුරු කරගන්න. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන්නේ ඕවා ගොදුරු. ඕයන් තමයි සතු දුක් විඳින්නේ. ඕවට තණ්හාවෙන් තමයි මේ දැල හදාගෙන තියෙන්නේ, දැලේ ලාගෙන තියෙන්නේ, ගේ හදාගෙන තියෙන්නේ. ඒක එක සත්තු පැටලෙන විදිහට ගේ හදාගෙන ඇතුළට වෙලා ඉන්නවා. අවස්ථාවට පැටලෙනකොටම ටක් ගහලා ගිල කන. අර මකුලුවා වගේ දැල හදාගෙන තණ්හාවේ මැදට වෙලා ඉන්නවා. මොකද මේ ඉන්නේ? ආසාවට ආදරයට ගොදුරු කන්න තණ්හාව. දැලේ ලාගෙන ඉන්න කොහොමද කින්න තණ්හාව. මොනවා හරි කොතනකට හරි එක පැටලුම මොකද කරන්නේ? සග්ගාලෙතෙන් ගියා ඌව කෑවා සමාහයක පොඩු ටික එදෙනම තියෙද්දි මේ ටික උරලා බීලා ආයෙත් එන. ඒ වගේ තණ්හාව නැහැ කියන්නේ වෙන මොකුත් නෙමෙයි. දැනට පැටලෙනවා. පැටලිච්ච බව දැනෙනවා. ඒ කියන්නේ අන්න දැන් එයා ගොදුරු ගන්න ආසාව නැහැ. ඒ වගේ භවංග මට්ටමේ සිත් තියෙද්දි මෙහිඳ මෙහාටත් එනවා. අන්න දැලට පැටලුණා. ඔගොල්ලෝ ගිහිල්ලා ආයතනට හැරලා මේ රූප බලනවා කියලා කියන්නේම රූපය ගොදුරු ගොදුරු කරන්නේ විදීමට තියෙන තණ්හාව. මේ ක්‍රියාව තුළ මේ තණ්හාව අකුසල කර්ම කියලා මේ තුළ යෙදිලා නැහැ චෛතසික වශයෙන්. මේ ක්‍රියාව තුළමයි තණ්හාව තියෙන්නේ. මේ රූප බලනවා කියන තණ්හාව. අර මකුලුවා දැල හෙලවු සතෙක් බැඳහම දැල හෙලවුනහම ගිහිල්ලා කනවා කියන එකම තණ්හාව නෙමෙයිද? ඉතින් තණ්හාව නැත්තම් ඒක ඕන් නැත්තම් එයා මොකද කරන්නේ? යන්නේ කුමොන්න තරම් සතු දැල වටේට පැටලුණොත් යනවද? දැලේට පැටලෙනවා, හෙල්ලෙනවා, ඒ ඉන්නව මට ඕව. ඒ වගේ සමාධිගත මනස කියලා කියන්නේ අරමුණෙන් අරමුණට දුවන්නේ, පයින්නේ. එතනම යා ඉන්න මේවට පැටලෙනවා. පැටලුණොත් යන්නේ. සංහව නැ කියන්නේ ඒක. ඒ චිත්ත ඒකග්ගතාවය එච්චර බලයි. අපි තමයි මේ හිත මේ අරමුණු වේගයෙන් ඉදද නිරුද්ධ වෙන ගතිය තියෙන තණ්හාව නිසා. ඒ කියන්නේ මොකද? රූපිකුත් බලනවා, ආයෙන සද්දිකුත් අහනවා, බලනවා ආයෙන, ආයෙ ගන්ධිකුත් බලනවා අහනවා. කම්මල වගේ නෙමෙයි. හරියට අර සිටි බහන පුතේ හට ගන්නවා, මෙහට ගන්න ඔය තියෙන්නේ ඇඳුම් රෙදි වියන ඒ කම්මලක් වගේ. මේ ආයතන. මහත්ය මිදිලා මිදිලා එහා මිදිලා මිදිලා කියනකොට දකින්න ඕනේ තියෙනවද කියන්නවත් නැද්ද කියන්නවත් නොදන්නා තැනකපත් වෙලා ජීවිතය පවතිනවා එයින් මිදිලා. අර කුඩා ළමයා වකුගඩු හදවත් වලින් මිදිලා ජීවත් වෙනවා කියලා කියනකොට එයා වකුගඩුව කියන එකෙන් හදවත කියන එකෙන් එයා සැප දුක් විඳින්නේ නැහැ. එයාගේ ජීවිතේ එහෙම එකක් නැහැ. වකුගඩුව නැහැ කියලා තර්ක කරන්න දන්නේත් නැහැ. තියෙනවා කියලා තර්ක කරන්න දන්නේත් නැහැ. අකුසල් සිද්ධ කරගන්න දන්නේත් නැහැ. කුසල් කරගන්න දන්නේත් නැහැ. එයා මිදිලා ඒක. සතර මහා ධාතු මට්ටමේ චිත්තජ රූපවත් එන්නේ නැහැ. ඒ කියන්නේ එයා ඒකෙන්ද මිදිලා. නෑ ආවහම නුවණින් දන්නවා. මෙතනදී මේ පරියාය අරගෙන යන්න. මේ සිද්ධි මේ හැම කාරණාවකින්ම කිව්වේ තමන්ව පිරිසිඳ දකින්න කියන එක. අපි ලෝකයේ තියෙන දේවල් බලන්න එපා, බලපු දේවල් තියන්න එපා, ආයි ජරා මරණ දුකට යන්න වෙනවා මොන විදර්ශනාවක් කතා කළත් කියන එකයි මේක. ඕගොල්ලොන්ගේ චරිතය නිසා අපිම උපදවාගෙන පරිහරණය කරන්නේ කියලා දකින්න දැක්කු එක තමන් තියලා යන්න. කියනියන්නේ. කියන සද්දයක් අහලා අහන සද්දේ තියලා යන්න එපා. ඒක නැවති ඉපදීමට හේතුවක් කියන එකයි මේකින් කියන්නේ. මේ තියෙන ආයතන ටිකක් පරිහරණය කරන්න එපා. පරිහරණය කරපු ආයතන ටික තියන්න එපා කියන එකයි මේකින් කියන්නේ. ඒක නිත්‍ය සංඥාව. ඒ අවස්ථාවට තමන්ගේ ජීවිතය නිසාම උපද්දවාගෙන පරිහරණය කරනවා. පරිහරණය කළා කළාට පස්සේ නිරුද්ධ වෙනවා කියන තැනක ඉන්නේ. ඔන් මේ ඔක්කොම ටික කතා කරන උතෙන්ට. මෙතන ආධ්‍යාත්මිකයේ තුල ඉඳගෙන බාහිර නිමිති අතහරින. ඊට පස්සේ මරණාසන්න මොහොතේදී මෙතන තියෙන හේතු ටිකක් තියෙනවා. ඒ ටිකත් අතහැරේ. කල්ැතුව බාහිර නිමිති අතහැරලා තිබුණේ. දෙපැත්තම අතහැරනකොට පහනක් නිවෙනවා. කීනම් පුරාණ නවන් නැති සම්භවම් විරත් චිත්ත ආයතිකේ බවස්මින් තේකින බීජ අවිරිලිච්ඡන්ද නිබ්බන්ති දීරය යතයන්ට දීපෝ. ඒ කියන්නේ කීනම් පුරාණම් කියලා කිය පුරාණ කර්මය කියලා කිව්වේ මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන්නේ මෙන්න මේ ටිකත් අතහැරෙන. නවන් නැති සම්භවම් නැවත අලුතෙන් භවයකුත් නැහැ. මොකද්ද තේකින බීජ? ඔහුට ක්ෂේවිච්ච විඥානෙමති බීජ. බීජ ක්ෂේවෙලා යාවේ. ඇයි ජීවත් වෙද්දිම නැවත යන්න තියෙන නිමිති අතහැරගෙනයි හිටියේ. සංඛාර නිරෝධ විඥාන නිරෝධානේ. ඇයි අවිද්‍යා නිරෝධ සමන්තුල හටගෙන සමන්තුලම නිරුද්ධ වෙනවා කියන ටික දැකපු හින්දා අවිද්‍යාව නැති. ඒ හින්දා සංඛාර නිරෝධ දැකපු දේ දැකීමෙන් පස්සේ තියෙන අහපු දේ ඇහිමෙන් පස්සේ තියෙන ගේ නිමිති හිටියේ නැහැ. ඒ හින්දා විඥාන නිරෝධ දැන් ප්‍රතිසන්දි වශයෙන් යන්න තියෙන කර්ම විඥානේ පිළිබඳ ප්‍රතිගම්ති ඊට තියෙන හේතුව කල්ැතුම නැති කරලා මේ තියෙන. කොයිටකින් ජීවත් වුණා දැන් පුරාණ කර්මයෙන් හටගත්ත ටිකත්
අතහැරෙනවා.
ශරීරය ආධ්‍යාත්මිකය කියපු ටික. මොකද මොන කෙලෙසයක් නැති කෙරුවත් කටුවකින් එනත් විදිනව කියන එක වෙනවා කියන තැනකින් ජීවිතේ පවතිනවනේ. ඒ පවතින නිසායි එතෙන්ට කියන්නේ තණ්හාව නැති කරලා කෙලෙස් නැති කරලා ස්කන්ධ ටිකක් පවතින හින්දායි එතන සෝපතිසේද නිබ්බාන කියන්නේ. ස්කන්ධ ඉතිරියක් ඇතුව නිවන් දැකලා ලෝක නිරෝධය සාත් කළා දුක්ඛ නිරෝධය සාත් කළා ස්කන්ධ ඉතිරියක් ඇතිව මේ ජීවිත කියලා දිවි කෙලවර කොට ඇති වේදනා කය කෙලවර කොට ඇති වේදනා විදිහට දැනකි. දැන් දිවි කෙලවර කොට ඇති කය කෙලවර කොට ඇති කොටසත් අතහැරෙන ටිකද කියනවා අනුපදිසේස ස්කන්ධ ඉතිරියක් නැතුවම නිවන තැන කියලා. ඔන්න ඒ ටිකත් අතහැරෙනවා කලම අර ටිකත් නැති වෙනවා නිබ්බන්ති දීරා ඒ දීර්යයන් වහන්සේ ඒ පඬිතය නිවෙනවා උපමාවක් දෙනවා යථා යම්පදීපෝ යම් පහනක් යම්සේද පහනක් නිවෙන යම්සේද ඒ වගේ ඒ පඬිතය නිවෙනවා කියන ටිකක් අතහැරනවා මතුත් නූපදිනකොට හට නොගන්නකොට පිළිනිවිය කියලා කියනවා ජාති නිරෝධ මොහට ගන්නවා ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායාසා නිරුද්ධං කියන දුක නිවෙන කල් ඇතුවම දුකෙන් මිදිලා හිටියා දුකෙන් මිදිලා හිටියා දුකෙන් මිදීම නිසාම නිවන් දැක්කා. ඔය ටික තමයි මතක් කරගන්න. අපි
ඉතින් වැරදලා තියෙන්නේ සතර මාර්ග දුක්කද
නැත්නම් සුමානාය. මේ ඉතින් හිතන්න තාම මේ කියපු දර්ශනේ තේරුන්නේ නැහැ මං කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මම එදත් මතක් කළා අපි මොනවා හරි කියනකොට අපි කවදාවත් ඇතුලෙන් ඒකට කාරණා තීන්දුව తీර්ණය නොකර ඒ කාරණා වහන්න ඕනේ. අපි ඒකට අපේ දැනුම ගලපන්න ගියාම අලුතෙන් දකින්න තියෙන දේ අපිට හරස් වෙනවා. තේරෙන්නේ. මොකද ආශ්‍රව මට්ටමේ එකක් නම් ඊට ටික පුරවලා ගන්න අපි දන්නවා. අනවශ්‍ය කතාවක් හරි කවියක් හරි කිව්වොත් මුල් පද දෙක දෙපැත්තේ වචන ටික ඇහුණා මෙද ඇහුන වෙන දෙයක් ඉපේතයි කිය. අපිට හුරු චග්ගල අපි පුරවලා ගන්නවා ඒ ටික. එතකොට අපි දන්නවා. එහෙනම් අපිට මතකයි ටික. දැන් මේක එක වචනයක් අතහැරුවොත් පුරවලා ගන්න දන්නේ අපි හුරුන. ඒ හින්දා අපිට ඒක මතක නැහැ. ඒ හින්දා නුහුරු ජීවිතේට භාවිත නොවිච්ච යමක් හම්බ වෙනකොට හොඳ අවධානයෙන් අහන්න ඕනේ. මෙතෙන්දි ගත්තේ උපාදායේ කියලා යම් රූපයක් තියෙනවා නම් ඒ රූපයත් මහ භූතයි කියලා හම්බ වෙන හැම රූපයක්ම තියෙනවා නම් ඒ ගැන දැනුමක් අපිට ආව නම් ඒ දැනුම මේ බඹයක් වුණ ශරීරයෙන් ඒ කියන්නේ සවිඥානක කය උදව් කරගෙන ඉන්න මේ උදව් කරගෙන ඇතිවෙච්ච ධර්මතාව ටිකක් කියලා දකින්න යම් උපාදාය රූපයක් කියලා යමක් හම්බුණා නම් ඒද හිතේ අත්දැකීමක්. ඒකට උදව් වෙලා තියෙනවා මේ හිතේ අත්දැකීම් ගන්න උපාදාය කියන රූපත් මහ භූත කියන රූපත් උදව් වෙලා අපිට ගොදුරු ගන්නයි හදලා තියෙන්නේ. උපාදාය රූප මහ භූත රූප කියලා හදාගෙන තියෙන්නේ අපි ඒවා නිසා ආපහු විඳින්න වෙලා තියෙන්නේ අපිට. කියන මෙන්න මේ දෙපැත්තයි ඕනේ. මහ භූත හෝ උපාදාය රූප කියලා යමක් තියෙනවා නම් මේවා හදාගෙන තියෙන්නේ අපි ඒගෙන් සැප දුක් විඳලා තියෙන්නේ අපි. අපි කියන්නේ මේ සිතමයි කියන එක දකින්ද තමන්ගෙන් බාහිර උපාදාය හෝ මහ බූත රූපයක් ඉතුරු කරන්නත් එපා හැදුණු හදාගත්ත. තමන්ගෙන් තොර බාහිර විඳපු හෝ විඳින රූපයක් ඉතුරු කරන්නත් එපා. යම් මහ බූත හෝ උපාදාය කියලා රූප ටිකක් තිබුණා නම් ඒ ටික හැදුනේ හදාගත්තෙත් අපේම කෙලෙසේකිනුයි. මේ සිතේම විපාක විඳින්න හැදුණු පරිසරයක් කියන ටිකක් දකින්ද ඒ භූත රූප ඒ හදාගත්ත ටික නිසා සැප හෝ දුක මහ බූතයන්ගේ උපාදාය රූපයන්ගේ විඳින්න උනේම තිතටයි කියලා දකින්න. මොනවා හරි වගා කරන්නේ කළා නම් වගා කළේ අපිමයි, ඊට පස්සේ කරපු ගොවිතැන අනුභව කරන්නේ අපිමයි. අපි එළවලු කොටුවක් දැම්මා කියන්නකෝ බෝංචි නැකරල් ටික. දැන් ඕවා ටික හිතේවි කවුද? ඕගොල්ලෝ. දැන් ඕවා කඩලා කරලා උයලා කන්නේ කවුද? තමන්මයි. ජීවත්තේ හදාගත්තේ තමන්නා. අනුභව කරන්නේ තමන්නා. ඇයි තව කෙනෙක් මේ එළවලු කොටුවක් හැදුවා තව කෙනෙක්ගේ කියලා දකින්නේ? තව කෙනෙක්ගේ එළවලු ගන්නවා තව කෙනෙක් එළවලු හැදුවා කියලා දකින්න එක කරගන්න. තමන්ම හදලා තමන්ම අනුභව කරනවා කියලා දකින්න කියන එකක් කියන්නේ. එතකොට ආයේ අනිත් කෙනෙක් කියන තරහ එන්නේ නැහැ. මේ අනුන් කරපු එළවලු කොටුවක් කියලා දැක්කොත් මෙතන මේ හරියට මේ පිටිකට පොහොර ටික දාලා නැහැ. ඒක නෙමෙයි මොන කියලා ඔයගොල්ලෝ ගැටේ. තමන්ම හදාගත්තේ කියලා දැක්කොත් ගැටෙන්නේ නැහැ. ඒක තමන් තමන්ට දුක් තියා ගන්න බෑ. ඉතින් එතකොට එතනින් මම තව පැත්තකින් කිව්වේ මේ එළවලු කොටුව තමන්ම හදාගෙන තමන්ම වගා කරලා කන එකක් කියලා දකින්න. අනුන් හදපු හෝ අනුන් ගේකක් පරිභෝජ කරනවා කියලා දකින්න එපා කියන එකයි කෙටියෙන් කිව්වේ. උපාදාය රූපෝ මහ භූත කියන කොටත් තමන්ගේ චරිතෙම හදාගත්ත තමන්ම අනුභව කරන සිද්ධියක් දකින්න එයින් පරිබාහිර තියෙන මහ භූත උපාදාය ඉගෙන ගන්න එපා කියන එකයි. තේරුණාද? ගම්බුර ඇති නමුත් ඉතින් මේකේ තියෙන වටිනාකම හරීම වටිනවා. මේ පරියාය අපිට නොතේරෙනවා නම් මේක වටිනාකම තේරෙන්නේ නැහැ. නමුත් ඒක වටි අනුමානට හිතා එකල මේක ගන්න උත්සාහවත් වෙන ජීවිතේ කිසිම යහපතක් නෑ.
ඔබ මේ සවන් දෙන්නේ උච්චපද මාංකඩවල සුදස්සන ස්වර්ණවාසී සිප්පොතුළු දරුසස්න මෙම ධර්මදේශනාව පිළිබඳව කැනඩා විද්‍යෝත්තර චිත්‍ර රාජපක්ෂ මහත්මිය ගිය ආකාරයට ධර්ම දානමය කටයුතු කිරීම සහ ඒ ඇතුළත කුසලී ආනුභවයෙන් මේ භවය තුළ තිබෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැකියාව ඉසදා